नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स
एक एक पर्यायांगें एक एक क्रमयांगें ये ना पहली करा ये दन्ने में ये दास देख कर काली मिलन सामिना से देशों में लग करा दिने दास निवन किया ने මොකද්ද යන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද කියන එක පැහැදිලි කරා එක එක පරියායන්ගෙන් එක එක ක්‍රමයන්ගෙන් දැන් අපිට එක දිහාකට යන්න එක මාර්ගයක් නෙමෙයිනේ තියෙන්නේ නේද නොඑක් නොඑක් මාර්ගයන්ගෙන් ගිහිල්ලා කොහෙන් ගියත් අන්තිමේටම යන්න තියෙන්නේ එකම තැනකට ඉතින් මේ කොහෙන් ගියත් අපි පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන තැනට යන්න තමයි මේ කොයි රවුමෙන් කිව්වත් නේ අපි කියන්නේ සලායතන නිරෝධය කරන්න සලායතන නිරෝධය දකින්න කියලා කියනවා නාම රූප දෙක වෙන්ව දකින්න කියලා කියනවා චතුරාර්ය සත්‍ය පිළිසින දකින්න කියලා කියනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා කියනවා කොහෙන් ගියත් මේ කියලා තියෙන්නේ එකම කාරණාව එකම තැන එකම ටික මොකද එකම නිවන කියන තැන කියන්නේ නැතුව එකම නිවනට යන විදිය කියන්නේ නැතුව වෙන මොන දෙයක් කියන්නේද පවතින ඇත්ත දෙය ඇත්ත කියන්නේ නැතුව වෙන මොන කාරණාවක් පැහැදිලි කරන්නද ඉතින් මේ එකම ටික කියලා සමහර වෙලාවට ඒද මේ නිවන කියන එක තේරුම් ගන්න එක පහසු දෙයක් නෙමෙයි. මොකද ඇත්තටම නිවන කියන දේ තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි යන තැන තේරුම් ගන්න ඕනේ කියලා අපි ප්‍රතිපදාවට කලින් නැතිනම් අපි ගෙදරින් එළියට බහින්න කලින් යන තැන දැනගන්න ඕනේ. යන තැන මොකද්ද යන්නේ කොහෙටද ඇයි යන්නේ කියන එක තියාගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. නිකන් එළියට බහින්නේ නැහැ නේද? ඉතින් අපි ඒකද අපේ ලෞකික ජීවිතයේදී එහෙම කරන අපි නිවන් දකින්න විතරක් යනකොට ඇයි කොහෙටද යන්නේ කියලා දන්නේ නැතුව ප්‍රතිපලයක් දන්නේ නැතුව යන තැනක් දන්නේ නැතුව නිකම් ඇයි ප්‍රතිපදාවකින් ඉස්සෙල්ලා පටන් ගන්නෙ ප්‍රතිපදාවකින් විතරක් ඉස්සෙල්ලා පටන් ගන්නෙ මොන හේතුවක් නිසාද කියලා පැහැදිලි වෙන්නේ නැහැ මොකද මට තේරෙන්නේ නැහැ මේ කාරණාව. ඒ කියන්නේ දැන් අපි බොහෝ විට නිවන කියන දේ කොච්චර පැහැදිලි කරන්න උත්සාහ කළත් මේ ශබ්ද බෝධය නැතිනම් අපිට තියෙන මේ තේරුම් කරන්න තියෙන වචන ටික මදි මේ කාරණාවේ ගැඹුරු බව පැහැදිලි කරන්න. ඉතින් ගොඩල දෙනෙකුට අමාරු වෙලා තියෙනවා චේතෝ සමතය නැතිනම් හිතේ තියෙන සමාධිය සහ නිවන් දකින්නවා කියන එක සම්පූර්ණ දෙපැත්තක් කියන එක තේරුම් ගන්න. නැතිනම් සමතේ සහ නිවන කියන එක ප්‍රතිපදාවක් විදිහට ගත්තොත් සම්පූර්ණම දෙපැත්තක් එක පැත්තක් එහෙම නෙමෙයි. ඉතින් අපිට භාවනා කරනවා කියන එක සමතේ කියන දේ අපිට නිවනටම යන මාර්ගය නෙමෙයි. අපි භාවනා කරනවා චේතෝ සමතයක් වඩනවා එහෙමත් නැතිනම් රූපේ කඩ කඩා බලනවා රූපේ පිළිසින දකින්න උත්සාහ කරනවා කියන එක කායානුපස්සනාවෙන් ගියත් කොහෙන් ගියත් අපි මේ තාම සමතයක් තුලයි ඉන්නේ අපි මේ විදර්ශනාවට හිත තියලා නැහැ රූපේ කඩ කඩ බලලා නිවන් දකින්න පුළුවන් නම් අපිට කලින් කවුද නිවන් දකින්නේ විද්‍යාඥයෝ නිවන් දකින්නවා ඇයි ඒ අය උපකරණ වගේ හොඳටම දකිනවා මේ රූපේ කියන තැන රූප කලාප බිනිවිද යන එක මෙතන රූපයක් කියලා දෙයක් නැති බවට ඒගොල්ලෝ කඩ කඩ හොඳට ඇස් දෙකින්ම දකින දේ ඈ මේ පේන දේ නෙමෙයි කියලා දේ ඒගොල්ලෝ හොඳටම දකිනවා ඉතින් එහෙනම් රූපේ කඩ කඩ බලන එකෙන් හිස් බවක් දකින එකෙන් නිවන් දකින්න පුළුවන් නම් අපිට කලින් විද්‍යාඥයෝ නිවන් දකිනවා. ඉතින් මේක පෙන්වන්නේ හැමදාම ප්‍රතිපදාවක් විදිහට පෙන්වන දේ. අපි කියන දේ ප්‍රතිඵලයේ හැමදාම ප්‍රතිපදාවක් කරගන්නවා. අපි ප්‍රතිඵලයේ කියලා යම් ලක්ෂණ ටිකක් විස්තර කරනකොට ලෝකයා ගොඩක් වෙලාවට කරන දේ තමයි ප්‍රතිඵලයේ ප්‍රතිපදාව කරගන්නවා. දැන් සරලවම කියනවා නම් අපි හිතමු අපි ළඟට දැන් කවුරු හරි ඇවිල්ලා භාවනා ගැන ප්‍රශ්නයක් අහනවා. භාවනා ගැන ප්‍රශ්නයක් අහනකොට අපි එයාට උත්තර දෙනකොට අපි කියනවා මේක වඩාගෙන යනකොට මෙහෙම මෙහෙම දේවල් පෙනේ. මෙහෙම මෙහෙම ගති ලක්ෂණ ඇති වේ. මෙහෙම මෙහෙම ආලෝක පේන්න පුළුවන් කියලා දැන් මේ මෙයාට රැවටෙන්නේ නැතිනම් අපි කියන්නේ බෑ. ඉතින් මේක පැහැදිලි කරනකොට මෙයා භාවනාවට ඉඳගන්නෙම අර අපි කියපු ලක්ෂණ ටික හිතාගෙන. කමටහන වඩන්න පටන් ගන්නෙම මට ආලෝකයක් පෙනේ, මට මේව එකක් පෙනේ. දැන් හාමුදුරුවෝ කිව්වා මෙහෙම කරගෙන යනකොට ආලෝක පේනවා කියලා. ආලෝකය අරමුණු කරගෙන තමයි භාවනා කරන්න පටන් ගන්න. එයාට ලොකු පැත්තක් මග ඇරිලා තියෙනවා. ඇයි? එයා කෙලින්ම අර දේ අරමුණු කරලා තමයි භාවනාව පටන් ගන්නෙ. ඉතින් අපි කියනකොට මේ සත්පුද්ගල භාවයෙන් ශූන්‍යයි කියලා දකින්න කියනකොට සත්පුද්ගල භාවයෙන් ශූන්‍යත්වය දකින්න කියනවා මිසක් ලෝක ශූන්‍යත්වයක් දකින්න කියනෝ නෙමෙයි. ලෝකේ කවදාවත් ශූන්‍යත්වයක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකද මුලාවක්. එතනද අවිද්‍යාව තියෙනවා. ඇයි ලෝකේ ශූන්‍යයි කියලා අපි ශූන්‍යත්වයක් දකින්නේ කොහොමද? ශූන්‍යයි කියන තැනත් ශූන්‍යයි කියන අදහස නිසා අශූන්‍ය වෙලා තියෙනකොට. ශූන්‍යයි කියලා දකින හිතෙන් ශූන්‍යයි කියලා දකින තැනම අශූන්‍යයි. ඒක නිසා එහෙන් මේ පැත්තෙන් ගිහිල්ලා ලෝකේ ශූන්‍යත්වයක් දැකලා ලෝකේ තියෙනකොට නිවන් දකින්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ පැත්තෙන් යන්න බෑ. සමතේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. නිකං සමතෙන් පටන් ගන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අර කියන ලොකු දර්ශනයක් ඇතුව සමතෙන් පටන් ගන්න ප්‍රතිපදාවකුයි පෙන්වන්නේ. එතකොට උදේ ස්වාමීන් වහන්සේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී පැහැදිලි කරා මොන කිනාද භවනාවට යන්න සුදුසු. රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කියනකොට කවුද සුදුසු මේ තැනකට යන්න? යන්න කලින් මෙයා ළඟ ඇති වෙලා තියෙන්න ඕනේ ලක්ෂණ ටික මොකද්ද? ඒ කියන්නේ කෙටියෙන්ම කියනනම් අපි නිවන් දකින්න නිවන අරමුණු කරගෙනම හුදකලා වෙන්න ඕනේ මට්ටමක තියෙන්න ඕනේ මූලික සුදුසුකම් ටික තමයි අර පෙන්වුවේ. අපි මේ සුදුසුකම් ටිකෙන් විතරක් ලැබෙන නිවනක් හිතනවද? නිවන් දකින්න යන්න පෙන්වපු සුදුසුකම් ටිකෙන් විතරක් නිවන් දකින්න හදනවද? ඒක වැරදි. මොන්ටිසෝරියෙන් විතරක් උසස් පෙළ යන්න බෑ. අපිට තව පන්ති ටිකක් තියෙනවා යන්න. ඒ පන්ති ටිකක් ගිහිල්ලාම තමයි ලියන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අර අතරමැද ටික මග අරගන්න හිතන්න හොඳ නෑ. මොකද අපිට මේ ප්‍රතිපදාව යම් අනුකූර ප්‍රතිපදාවක් අනුකූර ශික්ෂාවක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ යන තැන ගැන ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව. එතකොට නිවන කියලා තැනක් විදිහට කවුරුත් දකින්න එපා. නිවන කියන්නේ තියෙන තැනක්, දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් වගේ අපි යන තැනක්. එකපාර පත් වෙන මට්ටම හිතේ ශූන්‍යත්වයක්, හිස් බවක්, අරමුණු කරන්න බැරි බව මේ නිවන නෙමෙයි. මේ නිවන නෙමෙයි. ඒක නිවන කියලා කියන්නේ නෑ මේ දෙයට. මොකද්ද බුදුරජාණන් වහන්සේ නිවන හැටියට පෙන්වන්නේ? මේ සලායතනයන්ගේ නිරෝධයක්. සලායතනයන්ගේ නිරෝධයක්. මේ ජීවිතයේදීම මේ අසකනාසේ දිව ශරීරය කියන මේ අංග ධර්මතාවයන්ගේ නැති කිරීම බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්වන්නේ. එතකොට මෙන්න මේ නිවන කියන තැනට යන්න ප්‍රතිපදාවකුත් එක්ක යනකොට අපිට ඉස්සෙල්ලාම අපි මොකද්ද මේ කියන නිරෝධය කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඇහැ නැති කරන්න. මහණෙනි, ඇහැ නුඹලගේ නෙමෙයි. එහෙනම් නුඹලගේ නොවන දේ නතුම්හාක සූත්‍රයේදී, නතුම්හාකම් කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේදී පැහැදිලි කරනවා මේ ඇහැ නුඹලගේ නෙමෙයි. නුඹලගේ නෙවෙයි නම් යමක් ඒක ප්‍රහාණය කරන්න. ඇහැ නුඹලගේ නෙමෙයි, ඇහැ ප්‍රහාණය කරන්න. රූපේ නුඹලගේ නෙමෙයි රූපේ ප්‍රහාණය කරන්න. මේ කියන්නේ ඇහැ ගලවලා දාන්න කියන එකද? නැතිනම් රූප බලන්න එපා කියන එකද? මේ කියන්නේ ඇහැ ගලවලා දාන්නවත් රූප බලන්න එපා කියන කාරණාව නෙමෙයි. ඇහැ නැති කරන්න ඕනේ. අද අපි කියන මේ මට්ටමින් ගත්තොත් මේ පේන ඇහැ කියන මේ වර්ණ සටහන තියාගෙනම අපිට ඇහැ කියලා දැනුමක් තියෙන වර්ණ සටහනක් ගැන නේද? කවුරුත් අපේ ඇහැ දැකලා තියෙනවද? කවුරුත් ඇහැ දැකලා නැහැ නම් කණ්ණාඩියක් ඉස්සරහට ගියපුවා මොකද්ද පේන්නේ? ඇහැද පේන්නේ? අපිට පේන්නේ වර්ණ සටහනක් මිසක අපේ ඇහැ අපි දැකලා තියෙනවද? කණ්ණාඩියක් ඉස්සරහට ගියපුවාම ඒද ඇහැට සාපේක්ෂව ඒක වර්ණ සටහනක් මිසක ඇහැට ඇහැ පේන්නේ නැහැ. හැමදාම පහන තියෙන යට පහන යට අඳුරුයි නේද? අපි හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැනේ. ඒ වගේ කවදාවත් ඇහැට ඇහැ පේන්නේ නැහැ. අපිට අපේ ඇහැ දකින්න පුළුවන් කමක් නැහැ. ඇහැට පේනවා නම් ඒ හැම දෙයක්ම වර්ණ සටහනක් කියන තැනකින්ම ඉවරයි. එතනින් එහාට කවදාවත් ඇහැට ඇහැක් පේන්නේ නැහැ. එහෙනම් ඇහැ කියලා අපිට දැනීමක් ආවේ කොහෙන්ද? මේ ඇහැයි කියලා දැනීමක් ආවනම් ආවේ මනස පැත්තෙන්මයි. අපි දැනගත්ත රූප සංඥාවක් පැත්තෙන්මයි මේ ඇහැයි කියලා අපිට දැනීම ආවේ. ඉතින් මෙන්න මේක ඇහැ කියලා අපිට එහෙනම් නැති කරන්න කියලා කියන්නේ මොකද්ද? අපි ඇහැ කියලා පනවන්නේ මොකද්ද? දැකීමක් නැතිනම්, පෙනෙන බවක් නැතිනම් අපි ඇහැක් පනවනවද? පෙනෙන බවක් නැතිනම් අපි ඇහැක් පනවන්නේ නැහැ. අපි පෙනෙන බවට සාපේක්ෂව නෙමෙයි ඇහැ පනවන්නේ. මේ පේනවා කියන බවට සාපේක්ෂව තමයි අපි ඇහැ පනවන්නේ. ඇහැ අන්ධ වුණා කියලා කියන්නේ පෙනීම නැති වුණා. අපි මේ පේනවා කියන එකටයි ඇහැ කියලා තියෙන්නේ. ඇහැ කියන දේ තියෙනවා කියලා අපිට පෙන්වන්න තියෙන හොඳම සාක්ෂිය මොකද? මේ පේනවා කියන එක. මේ පින්නතුන් මෙතන බණ ඇහුවා කියන දේ කියන්න තියෙන හොඳම සාක්ෂිය මොකද? කොහොමද කියලා මෙතන අහනකොට මේවට විස්තර නෙමෙයිද කියන්න වෙන්නේ. මං එතන හිටිය හාමුදුරු බණ කිව්වා අහවලාහවලාහවලත් හිටිය කියලා. ඕගොල්ලෝ මෙතන හිටිය කියලා ඔප්පු කරන්න ඕගොල්ලෝ හිටිය කියන එක කවදාවත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ අවට තියෙන විස්තර ටිකයි කියන්නේ. මේ අවට සිද්ධ වෙන විස්තර ටික තමයි ඕගොල්ලෝ මෙතන හිටිය කියන්න තියෙන හොඳම සාක්ෂිය. ඕගොල්ලෝ කියන්නේ ඒ ටික. ඒ වගේ මේ ඇහැ කියන දේ පණවන්න තියෙන හොඳම සාක්ෂිය තමයි මේ පේනවා කියන බව, දකින්නවා කියන බව. එතකොට අපිට ඇහැ හම්බෙනවා නම් ඇහැ හම්බෙන්නේ බලන්න අපිට මේ පේනවා කියන බව තුලින්, පේන දේ තියෙනවා කියන බව තුලින්. ඇහැ පණවන්නේ පේන දේ තියෙනවා කියන බවක් නැතිනම් අපිට ඇහැ පණවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඇහැ අපි පණවල තියෙන්නේ අපිට පේන්න දෙයක් තියෙන නිසා. දෙයක් පේන නිසා මේ කාරණාව බොහොම සියුම් කාරණයක්. ඉතින් අපිට දෙයක් තියෙන නිසා, පේන නිසායි අපි ඇහැ කියලා දෙයක් මේ පැත්තෙන් පනවලා තියෙන්නේ. ඇහැ නැති කරන්න කියලා කියන්නේ මේ පේන දෙයට අරඹයා හිතන්න එපා කියන එකයි කියන්නේ. පේන දෙයට අරඹයා ඇහැ කියලා කියන්නේ ඇහැ පනවන්නේ. ඇහැ නොපෙනෙනවා නම් අපිට කවදාවත් ඇහැ පනවන්න පුළුවන් කමක් නැහැනේ. අපි පේනවා කියලා කියන්නේ මේ තියෙන රූපේ පේනවා කියන එකටනේ. එහෙනම් අන්නේ තියෙන බව අරමුණු කරලමයි අපි ඇහැ තියෙනවා කියලා පනවල තියෙන්නේ. තියෙන බව අරමුණු කරලමයි ඇහැ තියෙනවා කියලා පනවල තියෙන්නේ. එහෙනම් ඇහැ කියන දේ හැමදාම පනවන්නේ මෙන්න මේ බහැර තියෙනවා කියන තැනකින් හිටියොත්. එතකොට බහැර තියෙනවා කිව්වොත් එදාට අපිට මේ ඇහෙන් එන සැප දුක් හැම දෙයක්ම විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි මේ ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති ගන්නවට වැඩිය හොඳයි රත්ත්‍ච්චි යකඩයක් අරගෙන ඇහි අතුල්ල ගන්නවනะ. මොකද ඒ නිසා මේ මරණ සමාන දුකකට හෝ මරණයට හෝ පත් වෙයි. නමුත් මේ සසරෙදි නිමිති අනුනිමිති ගැනීම නිසා ඒ වගේ එක දුකක් නෙමෙයි උරුම වෙන්නේ කියන. ඉතින් අන්න ඒ වගේ මොකද මේ ඇහෙන් රූප දකින්නවා කියන එක රත්ත්‍ච්චි යකඩයක් අතුල්ල ගන්න කියන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එකෙන් පෙන්වුවේ රූපයක් දකින්නවා කියලා අපි නිමිති අනුනිමිති ගන්න තැන ඒ තරම් භයානක තැනක් කියන එකයි ඒකෙන් දේශනා කරේ. ඉතින් ඒක නිසා අපිට දැන් අරමුණක් ඇති වෙනවා කියන මට්ටමම, අරමුණක් කියන්නේ රූපයක් පේනවා කියන මේ මට්ටමමයි අවිද්‍යාව කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. නිවන කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපි මේ අවිද්‍යාසහගත මේ තියෙන දේ පේනවා කියන මේ මානසික මට්ටමින් නිදහස් වීමමයි. දැන් තවත් අවුල් වෙන්න ඕන කාරණාව කියනවා නම් අපරියාපන්න භූමියේදී සතර ආහාරය දැන් තියෙනවනේ කබලින්ක ආහාරය කියලා නේද? කබලින්ක ආහාරය කියන්නේ මොකද්ද? මේ රූපේ පවතින ගන්න බත්පාන් කවුරුන් ඇට මේකට කියනවනේ කබලින්ක ආහාරය කියලා. අපරියාපන්න භූමියේදී මේ කබලින්ක ආහාරය පනවන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට කබලින්ක ආහාරය නැහැ. ඇයි කබලින්ක ආහාරය නැත්තේ? කබලින්ක ආහාරය පෙන්වන්නේ නැත්තේ ඇයි? රහතන් වහන්සේ රූපේ නැති කළා නම් ඇයි කබලින්ක ආහාරයක් පනවන්නේ? රූපේ බවත්පට නම් කබලින්ක ආහාරය අවශ්‍ය. රහතන් වහන්සේ රූප නිරෝධය දැකලා නම් උන්වහන්සේට කබලින්ක ආහාරයක් අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන බොහෝම ගැඹුරු සිද්ධියක් තියෙන්නේ. අපේ මානසික මට්ටමට පේන්නේ රහතන් වහන්සේ කෑම කනවා දාන ගන්නවා කියලානේ අපිට පේන්නේ නේද? ඒ අපේ මානසික මට්ටමට. නමුත් රහතන් වහන්සේට ඇහැක් තිබිලත් නැහැ, කයක් තිබිලත් නැහැ, කවදාවත් දානි අරගෙන නැහැ. අපේ මට්ටමින් අපි කියනවා රහතන් වහන්සේ දානි ගන්නවා කියලා. රහතන් වහන්සේට ඒක දානි ගැනීමක් වෙලා නැහැ. රහතන් වහන්සේට රූප බැලීමක් ඇහැක් වෙලා නැහැ. සරියුත්තරුණාස් පිණ්ඩපාත යනකොට ඒ කාලේ සරියුත්තරුණාස් හරි ප්‍රසිද්ධයි ඉවසනවා කියලා. බොහෝ කොට ඉවසනවා කියලා ප්‍රසිද්ධයි. ඉතින් බමුණෙකුට හිතුණා මේක පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. සරියුත්තරුණාස් පිණ්ඩපාතේ වඩිනකොට මේ බමුණා මොකද කරන්නේ? හයියෙන් පාරක් ගහනවා පිටට. තෙරුණාහසේගේ පිටට පාරක් ගහනවා. තෙරුණාහසේ එහෙම ඉස්සරහට පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට බමුණ හිතනවා ඒකාන්තයෙන් මම ලොකු අකුසලයක් කරගත්තේ. ලොකු අකුසලයක් කරගත්තේ මෙච්චර ඉවසන උත්තමයන් වහන්සේ නමකට මම ගහලා අකුසලයක් සිද්ධ කරගත්ත කියලා දුරින් ගිහිල්ලා පස්සෙන් ස්වාමීන් සමාවෙන්න කියලා වැන්දා. සරියුත්තරුණාහසේ අහනවා ඇයි සමාව ගන්නෙ? එතකොට අර බමුණ කියනවා ස්වාමීන් මම ඔබ වහන්සේට පහරක් ගැහුවා. බමුණ නුඹේ බඳු දෙයක් කරා නම් මම ඔබට සමාව දෙනවා කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කරන්නේ? අද අපිටයි ගුටි කන්න අතපය තියෙන්නේ. සරියුත්තරුණාහසේගේ මට්ටමට ගුටි කන්න අතපය ඇත්තේ නෑ. ස්පර්ශයක් වුණා නම් ඒක ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයි කියලා දකිනවා මිසක ඒ ගැන යම් දැනීමක් ඇති වෙනවා නම් කයට වේදනාවක් දැනලා තියෙනවද? හිතින්ද වේදනාව දැනගෙන තියෙන්නේ අපි? හැමදාම හිතින් තමයි වේදනාව දැනගෙන තියෙන්නේ. හිතින් විඳින වේදනාව හිතින්ම දැනගෙන එතනම නැති වෙනවා කියලා දකිනවා මිස අතේ වේදනා, කකුල වේදනා, පිටේ වේදනා තිබිලා නෑ. පහර ගහනකොට එතනින් යම් වේදනාවක් ඇති වෙනවා නම් මේ හිතේ විඳින ඒ චේතනායම නිරෝධී දකින මට්ටමක තියෙනවා මිස මේ කය වේදනාවක් උන්වහන්සේට තිබුණේ නැහැ. මේ කයෙන් මිදිලා සම්පූර්ණම ඒ මානසික මට්ටම කයෙන් මිදිලා රූපේ පැවැත්මට කියන දෙයට දාන ගන්නවා. ඒ රූපෙද අපිට රූපේ වුණාට රහතන් වහන්සේගේ පැත්තෙන් රූපේ වෙලා නැහැ. ඒකයි මෙතනදී කියන්නේ. එතකොට මදුරුවෙක් කනකොට ඇයි අපිට අග්ගාලා මෙහෙම කරලා අත යන්නේ? මදුරුව තරලත් ඉවරයි. ඇයි යන්නේ? අපිට අත කන්න මදුරුව කන්න අපේ අතත් තිබිලා තියෙනවා. අපිට අතේ වේදනාව තිබිලා තියෙනවා. ඒක නිසායි අපිට අග්ගාලා අත අරගෙන යන්නේ මදුරුව කනකොට. ඒක නිසා මෙන්න මෙතනදී වටිනා සිද්ධියක් තියෙනවා. නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව අවබෝධ කරගන්න. තමන්ටම හිතාගන්න පුළුවන් තමන් නිවන් දැකලාද නැද්ද කියලා. ඇයි තමන්ටම හිතනවා නම් ලෝකේ අසුරු කරනවා කියලා? උපක්ලේශයකට රැවටෙන්න එපා. තමන්ටම හිතනවා නම් මම ලෝකේ අසුරු කරනවා, මට මේ බහැර තියෙන බවට පේනවා කියලා තමන් නිවන් දැකලා නෑ. ඒ වෙනකන් තමන්ට නිකන් හරි අපි හිතමු නිවන් දැක්ක කියලා කියන කෙනෙකුට මට නම් හම්බෙලා තියෙනවා මේ මේ සේනාසනේදී ලංකාවේදී. ඉතින් කතා කරන්නේ නිවන් දැක්කපු අය රහත් වෙච්ච අයත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ මේ කතා කරලා අපි ඉතින් හා හොඳයි කියලා යනවා මිසක් එහෙම එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. අපිට එහෙම දෙයක් එයා තුල තියෙනවා නම් හොඳයි. නමුත් තමන්ටම හිතාගන්න පුළුවන් තමන් නිවන් දැකලාද කියලා. තමන් නිවන් දැකලාද කියලා තමන්ටම හිතාගන්න පුළුවන් තමන්ගේ හිතපැත්ත ගැන හොඳට හිතනවා නම්. මොකද අපි අවුරුදු 50ක් හිටක් ජීවත් වෙන දේ තුල අපිව රවට්ට ගන්නවා කියන්නේ මේ කාලේ අපි සම්පූර්ණ සසර ගමනක් කියන එක එහෙම ඔළුව උඩ තියාගෙන ඉන්නේ. අපි කවුරුත් පැත්තකින් තියලා නෑ. ඉතින් අපි අපිවම රවට්ට ගන්නවා නම් ඒක කිසිම තේරුමක් නෑ. අපිට යම් වේදනාවක් කවුරු හරි බැන්නහම තරහත් යනවා සමහර රහතන් වහන්සේලා කියනවා. ඇයි? මට හිතාගන්න බැ මොන හේතුවක් නිසාද කියලා. ඉතින් මම මේක මේ ප්‍රායෝගිකව කියන්නේ මේ දේශනා ස්වරූපෙනුත් අයින්නේ. ඉතින් මේ වගේ තැනකට අපිපත් වෙනවා නම් අපි කරන දේ තේරුමක් නෑ. අපි කියන දේ තේරුමකුත් නෑ. ඉතින් මේ නිවන කියන දේ හැමදාම අපි හොඳටම අපේ මානසික පැත්තෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද නිවන කියන්නේ? මේකේ තියෙන ලක්ෂණ ටික මොකද්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගත්තොත් තමයි නිවන කියන්නේ මොකද්ද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අද බොහෝ දෙනෙක් නැතිනම් නිවන් දකින්න කියලා නිවන තියෙන එක පැත්තක අනිත් පැත්ත හැරලා යනවා. අර රජගහ නුවරට යන පාර කිව්වහම වගේ, පාර කිව්වහම වෙන පාරක යනවා වගේ, නිවන් දකින්න එක වෙනම තියෙනකොට වෙනම තමන්ගේ ප්‍රතිපදාවක යනවා. අපි කොච්චර බණ ඇහුවත්, කොච්චර දෙයක් කරත් අපි මනසේ 120කවත් ඉරකඩක් තියාගෙන ඉන්නවා හැම වෙලේම අපිට වැරදිලා ඇති කියලා. ඒක වෙනස් කරන්න අන්න ඒ දේ අපි ළඟ තියෙන්න ඕනේ. අපි සමහර වෙලාවට අවුරුදු 15ක් 20ක් මේ දේ කරලා තියෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපේ තියෙන වැරද්ද අපිට පේන්නේ නැහැ. ඒක නිසා ඒ කියන දේ රහතන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේම අපිට කිව්වා නම් කෙලින්ම මේක මෙහෙමයි කියලා ඒක එහෙමමයි ඉගෙන දෙපාරක් හිතන්න දෙයක් ඇත්තේ නැහැ. අද ලෝකේ තැන් 100කට ගිහිල්ලා බලන්න මාර්ග 100ක් හම්බෙයි. ප්‍රතිපදා 100ක් හම්බෙයි. ඉතින් අපිට අපිම හරි කියලා කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපිට කෙලින්ම හරි කියලා ගන්න තියෙන්නේ එකම එක දෙයයි, ත්‍රිපිටකයේ විතරයි. ත්‍රිපිටකයේ කියන දේ හරියටම සාමිනාසිකේ පාට කණ්ණාඩි උපමාව තමයි. Taman දාගෙන ඉන්න පාටින් Tamanට බලන්න පුළුවන්, Tamanට අර්ථ ගන්න පුළුවන් Taman දාගන්න කණ්ණාඩි දෙකේ පාටින්. ඉතින් ඒක නිසා තමන්ගේ දෘෂ්ටියද ත්‍රිපිටකයේ ගලපන්න එපා කවදාවත්. තමන්ගේ තියෙන දෘෂ්ටියට ධර්මයේ ගලපන්න එපා. තමන්ගේ දෘෂ්ටියට ධර්මයේ ගලපන්න නැතුව ධර්මයේ දෘෂ්ටියට අනිත් ඒවා ගලපන්න. ධර්මයේ දෘෂ්ටියට තමන්ගේ දෘෂ්ටිය ගලපන්න. තමන්ගේ දෘෂ්ටිය එහෙම්ම තමන් ළඟ තියාගෙන මගේ එකට හරියනවාද කියලා මගේ එකට හරියන ටික විතරක් ගන්න එපා. ධර්මයට ගැලපෙනවද මගේ එක කියලා මගේ එක ධර්මයට ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැති ටික අයින් කරන්න. ඉතින් ඔන්න ඔය කාරණාව නැති නිසා වර්තමාන ලෝකයේ දිහා බලනකොට අපිට හරියට අර මේ නූල් බෝලයක් වගේ පැටලිච්ච මීය කපලා අවුල් කරපු රෙදිලියන්නේගේ නූල් බෝලයක් වගේ. අවුල් එහෙනුත් අවුල්, මෙහෙනුත් අවුල්, එහෙනුත් අවුල්, හැම පැත්තෙම අවුල් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇයි අපි හරි තැන දන්නේ නැහැ? නිවන කියන්නේ මොකද්ද? නිවනට යන්නේ කොහොමද කියන දේ දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපි හැමදාම හිතාගෙන ඉන්නේ අපි නිවන් දකින්නවා කියලා, අපි මේ කරන දේ හරි කියලා. ඇයි අපි භාවනා කරන්නේ? අපි අද භාවනා කරන්නේ නිවන් දකින්න. නමුත් අපි කතා කරොත් මම හිතන්නේ මෙතනින් ඉන්න 150 80ක්වත් කොච්චර ඇහුවත් නිවන කියන දේ තාම අවම වශයෙන් ලාවටවත් දැනුමක් ලබාගෙන ඉන්නවා කියලා. ඇයි අපි ඒ දන්නේ නැතුව ඇත්තටම අපි මේ ගමන ගිහිල්ලා වැඩක් නැහැ. අපිට මේ ගමන අනිවාර්යෙන් දැනගෙන යන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ කාරණාව අපි මේ නැවත නැවත එකම දේ හරි ආපහු මේ කියන්නේ. නැතිනම් මේ ඇහැ නිරුද්ධ කරන්න මෙහෙමයි කියන එකම ඇති කෙනෙකුට තේරුම් ගන්න අපි මේක පුරුදු කරන තරමට තමයි අපිට මේක තේරෙන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම මේ කාරණාවට හිත තියන්න. කොහොමද ඇහැ නැති කරනවා කියලා කියන්නේ? මේ ජීවිතේදීම ඇහි නිරෝධිය දකින්නේ කොහොමද? සාධාරණව තර්කානුකූලව හොඳට හිතලා බලන්න, අපි ජීවත් වෙනකොටම අපි ඇහි නිරෝධිය දකින්නේ කොහොමද? අපි ඇහි නිරෝධයේ නැතිනම් කනේ නිරෝධේ, නාසයේ නිරෝධේ, දිවේ නිරෝධේ දකින්නේ කොහොමද? මේ මං එදත් අහුව අපිට මේ පංචායතනෙන් තොර දෙයක් මෙනෙහි කරන්න පුළුවන්ද? පංචායතනෙන් ගන්න අරමුණු ගැන, එක්කෝ රූපයක් ගැන අපි මෙනෙහි කරයි, ශබ්දයක් ගැන මෙනෙහි කරයි, රසයක් ගැන මෙනෙහි කරයි, මේ පංචායතනින්ම ගන්න අරමුණක් ගැන තමයි අපි හැම වෙලෙම හිතින් මෙනෙහි කරන්නේ. මේ ආයතන ටිකෙන් තොරව අපිට ලෝකයක් පනවන්න පුළුවන්ද? ආයතන ටිකෙන් තොරව ලෝකයක් පනවන්න පුළුවන් කම නැහැ. අපි ලෝකේ පනවලා තියෙන්නේ මෙන්න මේ ආයතන ටික හරහමයි. අපි ලෝකේ පනවලා තියෙන හැමදාම මේ ආයතන ටික හරහමයි. මේ ආයතන ටිකෙන්මයි අපි ලෝකයේ කියන දේ විද්‍යමාන වෙලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ බඹයක් තරම් වූ ශරීරය තුළින් ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක් පනවනවා කියලා. හොඳට අන්න එතෙන්ට හිත තියන්න. කොහොමද ලෝකයක්, ලෝක ඇතිවීමක් මේ බඹයක් තරම් ශරීරය තුළින් පනවන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝක නිරෝධය කරන්න කියලා බහැර රූපේ කඩ කඩ බලන්න කියලා පෙන්වුවේ නෑ. මේ පේන රූපේ රූප කලාප විදිහට බලන්න, මේ විදිහට බලන්න කියලා පෙන්වුවේ නෑ. අපි ඒක බලලා එන්න ඕනේ ප්‍රතිඵලය හැම වෙලේම මේ පැත්තේ දෙයක්. මේ බහැර කොච්චර ශූන්‍යත්වයකින් දැක්ක කිව්වත් බහැර ශූන්‍යතාවයේ දකින්නසම් අපිට බහැරක් තිබිලා තියෙනවා. ඒ ගැන හොඳට හිතේ තියාගන්න. අපි කොච්චර ශූන්‍යත්වයක්, හිස් බවක්, බහැර තියෙන දෙයක් දකින්න තාක් ඒක චේතෝ විමුක්තියක්. ඒක නෑ කියන්නේ හිතේ තියෙන සමතය, සමත සමාධිය. ඒක සමතයෙන් යන්න පුළුවන් තැන. නමුත් ඒක නිවනට යන තැනක් එහෙම නෙමෙයි. මොකද බහැලින් කවදාවත් නිවන පනවලා නෑ බුදුරජාණන් වහන්සේ. මේ ඇතුළතින්මයි නිවන කියන දේ පැනෙව්වේ. ඉතින් මම මේකින් කියන්නේ නෑ මේ රූපේ කඩකඩ බලන්න එපා කියන එක කියන්නේ නෑ. මේක ප්‍රතිපදාවක් යන විදිහට අපිට යනකොට හම්බෙනවා. පළවෙනි පඩියේ කියන දේ බිම ගෑවෙනවා. බිම නැතිනම් පළවෙනි පඩියේ බිම ගෑවෙන්නේ නැතිනම් අපිට අඩිය තියන්න වෙන්නේ කොහොමද? බිමින් පළවෙනි පඩියක් බිමට වැඩිය ගොඩක් උඩයින අඩිය තියන්න වෙන්නේ නෑ. මේ පළවෙනි පඩිය හැම වෙලේම බිම ගෑවිලා තියෙන්නේ. ඉතින් අපි ඉන්න මට්ටමේ ඉඳලා යන්න මේ පළවෙනි පඩියම තියෙනවා. අපිට මේ ලෝකයේ තුල කඩකඩ බලන්න සිද්ධ වෙන මට්ටම තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ. නමුත් ඒකම ප්‍රතිපදාව විදිහට ගන්න එපා. දහවෙනි පඩියක් බිම ගෑවෙනවා කියලා විතරක් කියන්න එපා. දහවෙනි පඩිය බිම ගෑවෙන්නේ නෑ. ඒක නිසා මේ පළවෙනි පඩිය තමයි හැම වෙලේම බිම ගෑවෙන්නේ. පළවෙනි පඩිය තමයි බිම අපි ඉන්න මට්ටමින් අපිට හම්බෙන්නේ. ඒක නිසා මේ රූපේ කඩකඩ බලනවා කියන්නේ හරියට පළවෙනි පඩිය අපි ඉන්නේ. මේ අපි බහැර බලනවා කියලා කියන්නේම අපි ඒත් ඉන්නේ මේ පළවෙනි පඩිය තුල. අපි තාම මේ තාම නිවන් දකින්න ප්‍රතිපදාවේ පළවෙනි තැනක අපි ඉන්නේ. ඒක නිසා මේ බහැරේ ශූන්‍යත්වයක් තුලින් නිවන කියලා දෙයක් නම් කවුරුත් පනවනා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක්. එහෙම පනවන්න එපා. මොකද මේ කාරණාව මම කිව්වේ ඇත්තටම අද උදේත් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කළා, ඊයේත් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කළා මෙන්න මේ ශූන්‍යතාවය කියන දේ තුලින්. මොකද බුදුරජාණන් වහන්සේ හොඳට අරගෙන බලන්න සූත්‍ර පිටකේ කොහෙදිවත් ශූන්‍යතාවයක් ගැන දේශනා කළා නෑ. බුද්ධ දේශනාවේ ශූන්‍යතාවය බලන්න කියලා නෑ. නිස්සත්තු නිජීවෝ කියලා ශූන්‍යතාවයක් ගැන කතා කරනවා. ඒ සත්පුද්ගල භාවයකින් ශූන්‍යත්වයක් මිසක සියලුම දේවල් ශූන්‍යයි කියලා හිස් බවක් අරමුණු කරගෙන යන දෙයක් නෙමෙයි. මේ ජේතවනාරාමයේ කියන උදාහරණයට අරගෙන කියන්නේ ස්ත්‍රී පුරුෂ ගව අස් ආදීන්ගෙන් මේ මුළු ජේතවනාරාමයේම ශූන්‍යයි කියලා යම් හැඟීමක් තියෙනවා නම් අන්න ඒ එකම ආරාම නිමිත්ත තියෙනවා නම් අන්න ඒ වගේ මේ සත්පුද්ගල භාවයෙන් මේ ලෝකේ ශූන්‍යයි කියලා ශූන්‍යත්වයක් තියෙනවා. සත්පුද්ගල භාවයක් නෑ. සත්පුද්ගල භාවය තුලින් කිස් කියන ශූන්‍යත්වයක් පැනෙවුවා මිසක මේ හැම දෙයකම ශූන්‍යත්වයක් පැනෙන්නේ නැහැ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි අනිත්‍යතාවය දකින්නවා කියන එක. අනිත්‍ය දකින්නවා කියන එක අද අපි ලෝකයේ තුලට ගිහිල්ලා ඒකද බලන්න පුරුදු වෙලා ඉන්නේ. මේ පේන රූපේ අනිත්‍ය අනිත්‍ය බලනවා. පේන රූපේ අනිත්‍ය කොච්චර බැලුවත් ඒ අනිත්‍ය අපිට පේන්නේ නැහැ. ඇයි? අපිට රූපේ තිබිලා ඉවරයි. ලෝකේ තිබිලා ඉවරයි. තියෙන ලෝකෙක තියෙන රූපෙක අනිත්‍ය බැලුවා කියලා අපිට අනිත්‍ය බලන්නම අපිට රූපෙ තිබිලා ඉවරයි. තියෙනවා කියන තැනකමයි අපේ මනස හැමදාම තිබිලා තියෙන්නේ. ඒක නිසා මේ තියෙන බවක් තුල අපේ ජීවිතේ අපි ජීවත් කරාට මිදීමක් නැහැ. මොකද මේ තියෙන බව තුලින් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ. අපිට අනිත්‍ය බලන්න හරි රූපයක් තියෙනවා නම් අපි තාම මිදිලා නැහැ. අපි තාම රූපේ තුල ඉන්නේ. ඒක නිසා නාම ධර්ම ටික පිරිසිඳ දකින්න කියලා කියනවා. අපිට නාම ධර්ම තුල අනිත්‍ය බලන්න කියලා කියනකොට ඒකද තියෙන දෙයක් තියෙන සංඥාවක් හම්බෙලා තියෙනවා නම් ඒකද නියම අනිත්‍යක් වෙලා නෑ. සංඥාවගේ ඇතිවීම නැතිවීම දකින්න. එතකොට ඒකද තියෙන සංඥාවක් දකින්න එපා. එහෙම තියෙන සංඥාවක් ඇත්තේ නෑ. තියෙන සංඥාව කොහෙවත් ඇත්තේ නෑ. ගැටීම තුලින් ගැටීම නිසාම උපදින දෙයක් මිසක ගැටීම නැති වෙනකොටම නැති වෙන දෙයක් මිසක තියෙන සංඥාවක් එහෙම නෙමෙයි. ඒක නිසා කවදාවත් මේ තියෙන දෙයක් තුලින් බුදුරජාණන් වහන්සේ නිවන පැනෙන්නේ නෑ. ඒක නිසා තියෙන දෙයක් නිවන කියලා අරමුණු කරන්න එපා. එතකොට බුදුරජාණන් ආවෙම සූත්‍රයක් පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට අපි මේ සූත්‍රයේ ඔස්සේ කරුණු විමසමු අහලත් ඇති මේ අරිය පරිේෂණ සූත්‍රයේ නෙමෙයි මොකද්ද ආසිවිසෝකෝ සූත්‍රයේ අහලත් ඇති. ඉතින් අපි මේ ඔස්සේ අහලා නැති පින්නතුනුත් ඇති කරුණු කාරණා විමසන්න පුළුවන් සූත්‍රය. ඉතින් සංයුත්ත නිකායේ ආසිවිසෝකෝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන දර්ශනය මේ කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරලා දේශනා කරනවා. එක පුද්ගලයෙකුට කියනවා මේ සර්පය හතර දෙනෙක් බලා ගන්න කියලා. සර්පය හතර දෙනෙක්ව බලා ගන්න කියලා කියනවා. මේ සර්පය හතර දෙනා නිකාම් සර්පය නෙවෙයි බොහොම විෂසහගත සර්පය. එකෙක් දෂ්ට කරා නම් එතනම මිය යනවා. එතනම මරණයටපත් වෙනවා. ඒ තරම් බොහොම විෂගෝර සර්පය හතර දෙනෙක් තමයි මේ සර්පය හතර දෙනා. ඉතින් මේ සර්පය හතර දෙනා බලා ගන්න කියනකොට මෙයාට දෙන්නෙම මේ එකෙක් හරි කෑවොත්, එකෙක් හරි බඩගිනි වුණොත්, එකෙක් හරි නිකන් හරි කුපිත වුණොත් අනිවාර්යෙන් කනවා, කෑවොත් ඒ වෙලාවෙම එතනම මැරෙනවා කියලා තමයි බාර දෙන්නෙම. ඉතින් මෙයා මොකද කරන්නේ? අම්මෝ බෑ මට නම් බලා ගන්න කියලා දුවනවා. මෙහෙම දුවනකොට මෙයාට ආරංචියක් ලැබෙනවා. කෙනෙක් කියනවා අන්න නුඹ හොයාගෙන දැන් මෙයාන කඩ කරලා දුවන්නේ නේ සර්පය බලා ගන්න කියපුවොත්. අන්න නුඹ හොයාගෙන වදකියෝ පස් දිනේ එනවා මරන්න. මහා වදකියෝ පස් දිනේ කොතන හරි දැක්කනම් එනවා මරනවා කියලා පස්සෙන් එනවා. කඩු ගත්තා ඇතැතුව කඩු උස්සගෙන එනවා පස්සෙන් පන්නනවා මරන්න. එතකොට මෙයා අර සර්පය හතර දෙනාගෙන බේරිලා වදකේ පස් දෙනාගෙන බේරලා තව දුවනවා ඉස්සරහට තව යනවා. කොහොම යනකොට මෙයාට තව කෙනෙක් කියනවා ආනුභව හොයන්න තව ඇතුළතින් තව වදකේක් යොදවලා තියෙනවා. ලොකු වදකේ තව ඇතුළතිනුත් යොදවලා තියෙනවා. අන්න ඒ වදකියත් නුභව හොයනවා මරණයටපත් කරන්න කියලා. දැන් මෙයා සර්පය හතර දෙනාගෙන බේරිලා වදකේ පස් දෙනාගෙන බේරිලා තව අර ඇතුළත හොයන වදකයාගෙනුත් බේරිලා දැන් මෙයා තව ඉදිරියට දුවනවා. මෙහෙම දුවගෙන දුවගෙන යනකොට මෙයාට හම්බෙනවා මොකද්ද? හිස් ගෙවල් හම්බෙනවා. හිස් ගමක් හම්බෙනවා. එතකොට ඇතුළත ගිහිල්ලා බලනවා මේ ගෙවල්වල කිසිම දෙයක් නැහැ. ආහාරයක් තියෙනවද කියලා භාජන ඇරලා බලනවා. භාජනවලත් කිසිම දෙයක් නැහැ. එතකොට මෙයාට කියනවා තව ටිකකින් මේ ගමට කවුද එන්නේ? හොරු හණ්ඩායමක් එනවා. හොරු ඇවිල්ලා මං පහරන, හොරු ඇවිල්ලා මේ ගම මං පහරනවා. මෙයා මොකද කරන්නේ? දැන් අර වද සර්පය හතර දෙනාගෙන බේරිලා, වදකේ පස් දෙනාගෙන බේරිලා, අනිත් තමන් ඒ අනිත් වදකේන ඇතුළත හැසිරෙන වදකියාගෙන බේරිලා දැන් මේ හිස් ගමෙනුත් දුවන්න වෙනවා. ඇයි? හොරු හණ්ඩායමක් එන නිසා. මෙයා මොකද කරන්නේ? හොරු හණ්ඩායමකින් බේරිලා දැන් කොහොම දුවගෙන දුවගෙන යන දුවගෙන යනකොට මොකද්ද හම්බෙන්නේ? ගඟක් හම්බෙනවා. එතකොට මෙයාට ලොකු ගඟක් හම්බෙනවා. දැන් මෙයා දකිනවා මේ පැත්ත බය සහිතයි. සර්පය හතර දෙනෙකුත් ඉන්නවා, වදකේ පස් දෙනෙකුත් ඉන්නවා, ඇතුළත හොයන තව ලොකු වදකේකුත් ඉන්නවා. ඊට පස්සේ මේ හිස් ගමේ හැසිරෙන හොරු කණ්ඩායමකුත් ඉන්නවා. දැන් මේ නිතර බය සහිතයි. එතර නම් බය රහිතයි. ඒක නිසා මම එතරට යන්න ඕනේ. ඉතින් මෙයාට එතරට යන්න දෙයක් නැහැ. එහෙම යත නැවක් හේ දණ්ඩක් එහෙම දාලා නැහැ. ඉතින් දාපු හදපු නැව කොහෙවත් නැහැ. ඒක නිසා මොකද කරන්න වෙන්නේ? නැව නැත්තම් යන්න බෑ කියලා හිටියොත් මරුන් කන්න වෙනවා. ඒක නිසා තමන්ට පුළුවන් පුළුවන් විදියට එහෙම් මෙහෙම් දඩු ගෑල්ලක් එහෙම් මෙහෙම් අහුලගෙන වේලි චිලි කෑලි ටිකක් කොට කෑලි ටිකක් එහෙම් මෙහෙම් ටක් ගාලා හොයාගෙන පුළුවන් විදියට මේවා ගැට ගහගෙන මොකද කරන්නේ, පුළුවන් විදියට අතින් පයින් වෑයම් කර කර වෑයම් කර කර එගොඩට යනවා, එගොඩට ඉතර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරේ මේ බොහොම ලස්සන අර්ථයක් පැහැදිලි කරන්න. එතකොට මේ සර්පය හතර දෙනා වගේ කියලා දේශනා කරා. සර්පය හතර දෙනාට උපමා කරලා පෙන්වුව මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව. මේ සතර මහා ධාතුව කියන්නේ එක දෙයක් කිපුණා නම් ඇති, මේ හතර අපිට බලා ගන්න වෙනවා. එක දෙයක් කිපුණා නම් ඇති, පඨවි ධාතුව වැඩි වුණා නම් ඇති, මේ කය ගල් ගැහිලා දර නඩු වෙලා යන ඒ ධාතුව වැඩි වුණා නම් ඇති, ආපෝ ධාතුව වැඩි වුණා නම් ඇති, නියුමෝනියාව කියයි අර ලෙඩේ කියයි මේ ලෙඩේ කියයි එක ධාතුවක් වැඩි වුණා නම් ඇති, තේජෝ ධාතුව කියයි එක ධාතුවක් වැඩි වුණා නම් තේජෝ ධාතුව වැඩි වුණා නම් ඒ ඇති, වායෝ ධාතුව වැඩි වුණා නම් ඒ ඇති. එතනම එසනින් මරණයට පත් වෙනවා. ඒක නිසා මේ හතර සමානව තියෙනකම් හොඳයි. ඉතින් මේ නිසා මේ සර්පය ධාතු හතර දෙනා වගේ තමයි, සර්පය හතර දෙනා වගේ තමයි මේ ධාතු හතර මහා ධාතුව. ඉතින් දැන් නුවණැති ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙතනින් බේරෙන්න ඕනේ. සර්පය හතර දෙනාට හැමදාම හොඳට කන්න බොන්න දිදී ඉන්න නෙමෙයි, දැන් මෙතනින් මෙයා ධාතුව කියන මට්ටමින් බේරෙන්න ඕනේ. එතකොට බේරිලා යන්න යනකොට මෙයාට ආරංචි වෙනවා. මොකද්ද හම්බෙනවා? ඊළඟට වදකියෝ පස් දෙනෙක් හම්බෙනවා. කවුද වදකියෝ පස් දෙනා? පංච උපාදාන ඛණ්ඩේ. එතකොට මේ වදකියෝ පස් දෙනා කිව්වේ පංච උපාදාන ඛණ්ඩේ. ඇයි වදකියෝ කියලා කියන්නේ? වදකියෝ සැප ගෙනල්ලා දෙන අයද? නෑ, වදකියෝ හැමදාම දුක තමයි අපිට ජීවිතේට ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේ පංච උපාදාන ඛණ්ඩේ අපි ආදරෙන් කියලා ඇසුරු කරාට අපි දුකම ඇසුරු කරනවා වෙලා තියෙන්නේ. අපිට හැමදාම වෙලා තියෙන අපි බොහෝම ආදරෙන් ඇසුරු කරන්නේ, අපි දුකමයි ඇසුරු කරන්නේ. අපි බොහොම කැමැත්තෙන් හැමදාම දුකට තවත් දුකකින්මයි මේ ප්‍රතිකර්ම කරන්නේ. වැඩිදුර යන්න ඕනේ, අපි මේ විදිහට ඉඳගෙන ඉන්නකොට අපිට හැම වෙලේම ඉඳගෙන ඉන්න පුළුවන්. අපිට ඉඳගෙනම ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඉඳගෙන ඉන්නකොට ඒක ටිකක් වෙලා යනකොට අතපය ගෙදෙනවා, වේදනාව දැනෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හිට ගන්නවා. හැම වෙලෙම හිටගෙන ඉන්න පුළුවන්ද? හැම වෙලෙම හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ටිකක් වෙලා යනකොට ඒක දුකක් වෙනවා. ඊට පස්සේ අපි ඇවිදිනවා. ඇවිදින්න බෑ, ඒක දුකක් වෙනවා. ඊට පස්සේ අපි නිදා ගන්නවා. හොඳට බලන්න මේ ඉරියව් මාල් කරපු එක දිහා. ඉඳගෙන හිටපු අපි නැගිට්ටේ ඇයි? ඉඳ ගැනීම කියන දුක නැති කරලා හිට ගැනීම කියන සැප ලබන්න. නමුත් හිට ගැනීම කියන සැප ලබා ගන්න උත්සාහ කරපු අපිට ලැබුණේ මොකද්ද? ඉඳගෙන දුක් විඳපු අපිට හිට ගැනීම කියන දුක ලැබුණා. හිටගෙන දුක් විඳපු අපිට ඇවිදීම කියන දුක ලැබුණා. සතර ඉරියව්වෙන්තරෝ අපි ජීවත් වෙලා තියෙනවා. නෑ, මේ සතර ඉරියව්වෙන්මයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් සතර ඉරියව්වම දුක නම් අපි ඉන්නේ දුකක නෙමෙයිද? අපි ඉන්නේ මේ දුකක. එහෙනම් මේ සතර ඉරියව්වම දුකක් වෙලා තියෙන අපි කරලා තියෙන මොකද්ද? හැමදාම සැපක් කියලා අපි අල්ලගෙන තියෙන්නේ. දුක පටන් ගන්න තැනම සැප කියලා අල්ල ගන්නවා. හිට ගැනීම කියන දුක ආරම්භුනේ ඉඳගෙන ඉඳලා නැගිට්ට මොහොතේම නෙමෙයිද? ඉඳගෙන ඉඳලා නැගිට්ට මොහොතේමයි හිට ගැනීම කියන දුකේ ආරම්භය වුනේ. හිට ගැනීම කියන දුකේ පටන් ගැනීමම අපි හිතුවේ සැපයක් කියලා. ඒ දුකේ ආරම්භය අපි හිතුවේ සැපයක් කියලා. ගෙදර වහලේ උළු කැටයකින් හිල්ලලා තෙමෙනකොට නොතෙමින්න කියලා ඒ වහලේ මුළු කැටයක් ගලවලා අතෙන් දැම්ම කියලා හරියන්නේ නැහැ. ගලවපු තැන ආපහු තෙමෙනවා. ඒ වගේ දුක එනකොට අපේ ජීවිතේට දුක නැති කරන්න කියලා තවත් දුකකින් ප්‍රතිකර්මයක් කළාට හරියනවද? හරියන්නේ නැහැ. අපි ඒ දුක නැති කරන්න ගත්ත දේ දුකක් වෙලා. ඒක නිසා අපිට ජීවිතේට දුක කියන දේ එනවා, ඒක නතර කරන්න බෑ. ඉතින් අපි හැමදාම සැප කියන දේ හොයන්න යන්නේ අර වදකියෝ ළඟට. නැතිනම් පංච උපාදානස්කන්ධයක්ම පරිහරණය කරනවා, තව පංච උපාදානස්කන්ධයක්ම රැස් කරගන්නවා මිසක සැප හොයන්නේ කියලා එතනින් එහාට නම් අපි ගිහිල්ලා නැහැ. ඒක නිසා මේ පංච උපාදානස්කන්ධේ පින්නව වදකේක් හැටියට මේ පංච උපාදානස්කන්ධේ දකින්න. එතකොට පංච උපාදානස්කන්ධය වදකියෝ පස් දෙනාට උපමා කරලා පෙන්වුවා. ඊට පස්සේ තව ඇතුළත හැසිරෙන ඇතුළත හොයන තව ප්‍රධානවද කියකුත් වෙනවා. කවුද ප්‍රධානවද කියන්නේ? නන්දිරාගේ. නන්දිරාගේ කියන මේ ප්‍රධානවද කියත් ඉන්නවා. මේ ඇතුළත හැසිරෙන ඇතුළත අපි හොයන නන්දිරාගේ කියන මේ ප්‍රධානවද කියත් එනවා. එතකොට මේ නන්දිරාගේ කියන ප්‍රධානවද කියත් අපිව විනාශ කරන්න බලාගෙන ඉන්න, මරණයටපත් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. හැබැයි මෙයා හොයන්නේ කොහෙද? මෙයා ඇතුළත, අර පිරිස ඇතුළත තමයි හැසිරෙන්නේ. පංච උපාදානස්කන්ධය හැසිරෙන ඇතුළතම තමයි අපිව නන්දිරාගේ හොයන්නේ. නන්දිරාගේ හැමදාම අපිට පංච උපාදානස්කන්ධය කියන දේ වහලා තියෙනවා. හැමදාම පංච උපාදානස්කන්ධය කියන දේ නන්දිරාගේ තුලින් වහලා තියෙනවා. ඊට පස්සේ අපි මේගොල්ලොන්ගෙන් බේරිලා බේරිලා යනකොට කොතනද හම් වෙන්නේ? ශුන්‍යෝගාවේ හිස් ගමක් හම් වෙනවා. එතකොට මේ හිස් ගමේ ගෙවල් වලට ගිහිල්ලා බලනවා, හැම ගෙයක්ම හිස්. ඒ වගේ මේ ආයතනයන් වල අන්න ශුන්‍යතාවය කියන එක පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ශුන්‍යයි කියලා පෙන්වුවා. ඇතුළත හිස්. නමුත් ඇතුළත හිස් වුණාට මෙතන ඉඩ තියෙනවා මොකක් වෙන්නද? හොරු කණ්ඩායම එන්න. කවුද හොරු කියලා පෙන්වන්නේ? බාහිර ආයතන ටික. හැම වෙලෙම මේක ආධ්‍යාත්මික හිස් ආයතන ටික, ආධ්‍යාත්මික හිස් තැන. හැම වෙලෙම මේ බාහිර ආයතනයන්ගෙන් එතන හොරහන් කරනවා. හැමදාම මෙතන මං පහරන බව තියෙනවා. මේ ආධ්‍යාත්මික ආයතන ටික බාහිර ආයතනයන් නිසා හිස් වෙන්න දීලා තියෙනවද කොහෙලාවත්? අපිට හිස් වෙන්න දීලා නෑ. අපිට හැම වෙලෙම ආධ්‍යාත්මික ආයතනේ හිස් වෙලා කියලා පේන්නේ නෑ. හැම වෙලෙම බාහිර ආයතනෙන් අපිට අඩුව පුරවලා තියෙනවා. ආධ්‍යාත්මික ආයතනෙට යොමු වෙලා නෑ අපිව. හැම වෙලෙම බාහිර ආයතනයකටම අපි යොමු කරලා තියෙනවා. ඇයි? අපි හැම වෙලෙම හොරාට මේ අර හොරු කණ්ඩායමටමයි කෙලින්ම අහුවෙන්නේ. අපි කෙලින්ම හොරු කණ්ඩායමට අහුවෙන්නේ. ඇයි? මෙතනින් මිදෙන්නේ නැහැනේ. අපි හැමදාම මේ තුලම ඉන්නවා. එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් අපි මේ පේන අරමුණක් ගානෙම හොරු කණ්ඩායමට අහුවෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන ඉන්න කියලා දේශනා කරේ නැහැ. තව මෙයා එතනිනුත් අයින් වෙලා යනවා. ඒ යනකොට මෙයාට හම්බෙනවා ගඟක්. මොනවද ගඟ? කාමෝග, භවෝග, අවිජ්ජාෝග, ditthෝග, අවිජ්ජාෝග කියන මෙන්න මේ ඕග ධර්මතා නැතිනම් ඕගයේ සැඩපහර රැයට හම්බෙනවා. එතකොට දැන් මේක තරණය කරන්න ඕනේ. මෙතර බය සහිතයි, ඊතර බය රහිතයි. මෙයා මෙතන තරණය කරන්න ඕනේ. ඉතින් තරණය කරන්න නැවක් වෙනකන් හරි කවුරු හරි ඒ දණ්ඩක් හදනකන් හරි බලාගෙන හිටියොත් වැඩේ හරියන්නේ නැහැ. කවුරුත් නැවුදාලා එහෙම නැහැ. ඒක නිසා අපිටම සිද්ධ වෙනවා කොහෙන් හරි බොහොම අමාරුවෙන් දිරපු මේ වේලිච්ච කොට කෑලි හොයාගෙන, තන පනදල් කොළ හොයාගෙන අපිටම පහුරක් හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට අද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පහුර අද අපිට තියෙනවා. ඉතින් මේ තියෙන පහුර අපිට සිද්ධ වෙන්නේ තාම අතින් පයින් ගහ ගහ ටිකක් ඉස්සරහට යන එකයි කරන්න තියෙන්නේ. මේ මාර්ගයේ වගේ තමයි මේ පහුර, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වගේ අතින් පයින් කරන මේ උත්සාහය තමයි වීරිය. අද අපි කරන්නේ අතින් පයින් උත්සාහ කරන්නේ නැතුව මේ පහුරටත් නැගලා සමහර වෙලාවට ඉන්න එක තමයි කරන්නේ. එහෙම නැත්තම් පහුරේ රවුමක් ගිහිල්ලා ආපහු රවුමක් ගරකිලා ආවොත් ඒකටම හරිද? ඒ ලූපතටම රවුමක් ගහලා ඒක වටේ රවුමක් ගහලා ආවොත් එතකොටත් අපි ආපහු වෙවිලා තියෙන රවුමෙන් ඒකටම තමයි. ඒක නිසා අපිට කවදාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය යනවා කියලා ආපහු මාර්ගයේ මේකට නම් වැටිලා තියෙන්නේ ඒක හරියන්නේ නෑ. යන්න කියනවා ඒගොඩටම යන්න කියනවා. ඒගොඩ බය රහිතනම් ඒගොඩටම යන්න. ඒගොඩට ගියපු කෙනාට කවුද කියන්නේ? රහතන් වහන්සේ කියලා කියනවා. ඒගොඩ දීපු කෙනාට රහතන් වහන්සේ කියලා කියනවා. එතකොට මෙයා මේ කොච්චර දේවල් පහු කරලා ගිහිල්ලාද කියලා බලන්න. එතකොට මෙයා ධාතුවෙන් මිදිලා නැද්ද? සතර මහා ධාතුව කියන තැනින් මිදිලා, පංච උපාදානස්කන්ධය කියන තැනින් මිදිලා, ආයතන 6 කියන තැනින් මිදිලා. ආයතන 6 හිස් බවක් තිබුණා නම් හිස් බව තුලින් ඒ තුල ජීවත් වෙලා කියනවද? ඒ තුලිනුත් මිදිලා. මේ කාරණා ඔක්කොගෙම මෙයා මිදිලා සැඩපාරිනුත් ඉතර වෙලා. ඉතින් මෙන්න මේ කාරණා ටිකෙන් ඔක්කොම මිදුණු බවටයි නිවන කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව අපේ ප්‍රායෝගික ජීවිතයට ගත්තාම නිවන කියන දේ අපි නිවන් දකින්නවා කියලා කිව්වට මේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන කියන දේ එළඹ සිටින ඥාන දර්ශනයක්, එළඹ සිටින නුවණ. අර ශාවිනා සුදෙත් පැහැදිලි කරේ කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා අපි කණ්ණාඩියේ පවුඩර් ගාන නැත්තේ අපි ළඟ තියෙන නුවණ නිසානේ. අපි දන්නවා කණ්ණාඩියේ පවුඩර් ගාවට වැඩක් නැහැ කියලා. ඒක නිසයි කණ්ණාඩියේ පවුඩර් ගාන නැත්තේ. අන්න ඒ වගේ, මොකද ඒ අපිට එළඹ සිටින නුවණ. අපිට නිකන් හරි වැරදිලාවත් කණ්ණාඩියේ පවුඩර් ගන්නවා, වැරදිලාවත් කරන්නේ. රහතන් වහන්සේටත් වැරදිලාවත් රූපයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. පිටිපස්සෙන් ඇවිල්ලා ළඟට රතිඥයක් දැම්මත් ගැස්සෙයි කියලා හිතනවද රහතන් වහන්සේ? කවදාවත් ගැස්සෙන්නේ නැහැ. ඇයි? ගැස්සෙන්න පිටිපස්සක් තියෙන්නේ අපිට, ඉස්සරහක් තියෙන්නේ අපිට, දිශාව තියෙන්නේ අපිට. අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලයක් පණවන්න පුළුවන් අපිට. රහතන් වහන්සේට ඒකක්වත් පණවන්න පුළුවන් කමක් නැහැ. ඇයි? අපි හැම වෙලෙම දෙයක් පණවන්න පුරුදු වෙන්නේ මෙතෙන්ට සාපේක්ෂව. මෙතන මම ඉන්නවා කියන එකට සාපේක්ෂව, මට සාපේක්ෂව ඉස්සරහක් හෝ පිටුපසක් නැද්ද? මට තියෙනවා. දෙපැත්තක් නැද්ද? දෙපැත්තක් තියෙනවා. මට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ තුන් කාලයේ පිරිසිදු දකින්න වෙන මොකුත් කරන්න එපා. තව න්‍යායක් ගත්තොත් තුන් කාලයේ පිරිසිදු දකින්න. තුන් කාලයේ ඇත්ත ඇටි හැටියට දැකලා වර්තමානයේ තුල ජීවත් වෙන. තුන් කාලයේ තුල ඇත්ත ඇටි හැටියට දකින්න කියන දේ දිහා හොඳට බලන්න. අතීතයේ තුල ජීවත් වෙන්න එපා. අතීතයේ තුල ජීවත් වෙන්න එපා නම් අතීතේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? රූපයක් ගැටෙනකොට අපි අතීතේ අරමුණු කරපු නිසා අපි අතීතේ දැනගත්ත ආශ්‍රව ටිකෙන් නෙමෙයි වර්තමානයේ රූපය දැනගන්නේ. මම එන්න කලින් ලාල් මහත්තයව දන්නේ නැහැ. නමුත් මම දැන් ලාල් මහත්තය දකින්නකොට මේ ලාල් මහත්තයයි කියලා සංඥාව ඇති වෙනවා. මට ලංකාවේදී මේ රූපෙ පෙන්වනා ලාල් මහත්තයා කියලා දෙයක් පෙනේද? ඒ දෙය පේන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? දැන් මගේ හිතේ සංඥාව තියෙනවා මේ ඉන්නේ ලාල් මහත්තයා කියලා. පළවෙනි දවසේ මම රූපෙ ඇත්ත එළඹ සිටියේ නැති නිසා. ඒ වගේ මෙතනට කවදාවත් දැකලා නැති දෙයක්, අහලා නැති දෙයක් එකපාර පහළ වුණොත් අපි දන්නේ නැහැ ඒ දේ මොකද්ද කියලා. නමුත් දෙවෙනි දවසෙත් අපිට ඒ දේම ඇති වුණොත් මෙතන, අන්න එදාට අපි දන්නවා මේ පහළ වුණේ ඊයේ තිබුණ දේ, ඊයේ දැකපු දේ කියලා අපි දන්නවා. ඇයි? අපේ මනසේ හිටියා. අපි අතීතයේ තුලින්මයි හැමදාම වර්තමානයේ කියලා දෙයක් පණවන්නේ, හැමදාම අතීතයේ තුලින්. අනාගතේටත් මේක ලැබෙයි කියලා අපි අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ හැමදාම අතීතයයි අනාගතයයි කියලා දේ අපි මේ අන්ත දෙක ඇසුරු කරනවා. වර්තමානයේ වෙන යථාර්ථය දකින්නේ නැහැ. අපි වර්තමානයේ වෙන යථාර්ථය දකින්නේ නැහැ. ඒක නිසා මේ හැමදාම අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලේ හොඳට විදර්ශනා නුවණින් දකින්න කියලා කියන්නේ ඒකයි. අතීතයේ කියන දේ හොඳට විදර්ශනා නුවණින් දකින්න අපි අතීතයේ ඇත්තටම රූපයක් ඇසුරු කරාද කියලා. කොච්චර සියුම්ම මේ සිහිය යන්න ඕනේද කියනවනම් අපි දකින දකින හැම අරමුණකම, දකින දකින අරමුණ කියන්නේ දකින ඇහෙන අපි විඳින මේ හැම අරමුණකම අපිට මේ සිහිය අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ. වර්තමානයේකද මෙන්න මේ ධර්මතාවයන් වල ඇත්ත ඇති හැටියට පෙනෙන්න ඕනේ දකින දකින හැම අරමුණකම. එතකොට ඒ අරමුණක අපිට වේදනාවක් ඇති වෙනකොට කකුලේ වේදනාවක් වෙලා තියෙන අපිට කලින් කකුල තිබ්බ හින්දා නෙමෙයිද? අපිට කලින් කකුල තිබුණ නිසා. කලින්ම කකුල කියලා දෙයක් තිබුණ නැත්නම් කකුලේ වේදනාව, අතේ වේදනාව තියෙන්න බෑ. රහතන් වහන්සේට කකුලේ වේදනාව, අතේ වේදනාව නැහැ. වේදනාව කියන දේ ධර්මතාවයක් විදිහට රහතන් වහන්සේට දැනෙනවා. ඒක නෑ කියන්නේ. නමුත් රහතන් වහන්සේ එතනද කයේ වේදනාවකින් දුක් විඳින්නේ නෑ. අපිටයි ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් හැදෙන්නේ අපිටයි. රහතන් වහන්සේට ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් නෑ. වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව විඳිනවා, ඒකද ඉතුරු නැතුව නැති වෙනවා කියන දැකීමකින් යුක්තව කවදාවත් කයේ වේදනාවෙන් දුක් විඳලා නෑ. අපි දැනෙන වේදනාවෙන් දුක් ඉඳලා, කය වේදනාවෙන් දුක් ඉඳලා, එකම දුකට දෙපැත්තෙන් ඉඳලා තියෙනවා. එකම දුක අපි හැමදාම දෙපැත්තකින් ඉඳලා තියෙනවා. ඒක නිසා මේ එකම දුක දෙපැත්තකින් විඳින ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ එකම දුක දෙපැත්තෙන් විඳින්න එපා. අපිට මේ ඇත්ත විදිහට මෙනවා නම් ස්කන්ධ පරිහරණයෙන් වෙන දුක විතරයි එන්න තියෙන්නේ. වෙන දුක් එන්න විදිහක් නැහැ. ස්කන්ධ තුල ඇත්තේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ඇත්තේ නෑ. ඒවා අපි ඔක්කොම උපාදානස්කන්ධ තුලින් ගන්න දේවල්. ස්කන්ධ තුල ඇත්තේ නෑ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක. ස්කන්ධ තුල ඇත්තේ නෑ. ඉතින් මෙන්න මේ භූතේ භූතේ හැටියට දැක්කොත් එයා මිදෙනවා කියන්නේ අන්න ඔය කාරණාව නිසයි. ඒක නිසා අද අපි දුක දැකලා තියෙන්නේ මේ සත්පුද්ගල භාවයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ එක්කෙනෙක් එකක් දැක්කනම් ඇති, දුක කියන දේ දැක්කනම් ඇති, එකක් දැකීමම එයාගේ විමුක්තිය. දුක කියන එකම දේ දැනගත්තනම්, එකම දේ දැක්කනම් එයා නිවන් දැකපු කෙනෙක් කියලා පෙන්නුවා. ඇයි අපි අද දුක කියන දේ අහුවොත් අපිට කියන්න බෑද ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියලා? අපිත් දන්නවා දුක කියන්නේ මේකයි කියලා. නමුත් මේකද දුක කියලා කිව්වේ? අපි විතරක් නෙමෙයි, අන්‍යාගම කෙනෙකුගෙන් අහුවත්, පොඩි ළමයෙකුගෙන් අහුවත් එයත් කියයි ඉපදෙනේක දුක, ලෙඩවෙනේක දුක කියලා. ඒ කට්ටිය දන්නේ නැද්ද? ඒක දන්නවා. ඇයි දුකෙන් නිදෙන්නේ නැත්තේ? අපි පුද්ගලයෙක් ඉපදීමක් දැකලා තියෙන්නේ, පුද්ගලයෙක් ලෙඩවෙන එකක් දැකලා තියෙන්නේ. අපිට ධර්මතාවයක් විදිහට දුක හම්බෙලා නැහැ. අපි ඉපදීමේ දුක හැමදාම විඳින්නේ පුද්ගලයෙක් තුල ඉඳලා පුද්ගලයෙක් ඉපදෙනේක දුකයි කියලා දකින්නේ. ස්කන්ධ ධර්මතා පහක ඉපදීමේ දුක නෙමෙයි අපි දකින්නේ. අපි දකින්නේ පුද්ගලයෙක් ඉපදීම දුකක් හැටියට, පුද්ගලයෙක්ගේ මරණයට පත්වීමේ දුකක් හැටියට. එහෙම දකිනහන් අපි දුකෙන් මිදෙන්නේ නෑ. අපි හැමදාම එහෙම දකිනහන් දුක තුලම ජීවත් වෙනවා. ඒක නිසා එහෙම දකින අපිට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ වර්තමානයක් තුල ජීවත් වෙන්න, දුක නැති කරන්න කියලා වෙන කිසිම දෙයක් කරන්න දෙයක් නෑ. වර්තමානයක් තුල ජීවත් වෙන්න, අතීතයේ අරමුණු කරගෙන අතීත දේවල් අරඹයා දුක් විඳින්න එපා. අතීතයේ යම් කිසි විදිහකින් යම් දේවල් අරඹයා තිබුණා නම් අතීතයේ අරමුණු කළා නෙමෙයිද අපි දුක් විඳින්නේ? අද දුව පුතා ලෙඩ වුණා කියලා අපි දුක් විඳිනවා නම් අතීතයේ ඒ රූපේ දුව පුතා විදිහට අපේ ධර්මායතනෙන් ලබා දුන්න නිසා නෙමෙයිද අපි දුක් විඳින්නේ? නැතිනම් ඒ රූපයෙන් දුක එන බව තිබුණා නම් මේ ලෝකේ ඔක්කොටම ඒ රූපේ ලෙඩ වෙලා දකින්නකොට දුව පුතා ලෙඩ වුණා කියන දුක එන්න ඕනේ. අපිට විතරක් නෙමෙයි. ඒක නිසා ඒ දේ තුල තිබිලා නැහැ දුව පුතා ලෙඩ වෙන බව, ඒ රූපේ තුල තිබිලා නැහැ. හැමදාම අපි හිතින් උපදවාගෙනයි දුක් විඳලා තියෙන්නේ. හිතින් උපදවාගත්ත පුතා ලෙඩ වෙනකොට දුක් විඳලා තියෙනවා, හිතින් උපදවගත්ත දුව මේ ලෙඩ වෙනකොට දුක් විඳලා තියෙනවා මිසක අපි හැමදාම මේ ලෙඩ වෙනවා කියන දුක අපේ ජීවිතේට ඇවිල්ලා නැහැ. නැතිනම් මම ලෙඩ වෙනවා කියලා හරි අපි යම් දුකක් විඳිනවා නම් අපි ධර්මතාවයක් විදිහට නෙමෙයි පුද්ගලයේ දුකක් විදිහටයි ඒ දුක විඳලා තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන්ම පෙන්වුවා දුක කියන්නේ මොකද්ද? ස්කන්ධ ධර්මතා පහයි දුක කියන්නේ. එතකොට අපිට දුක කියන දේ හම්බෙලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස කියන මේ දුක් ටික හම්බෙලා තියෙන්නේ ස්කන්ධ ධර්මතා පහ ඇතුලේ. එතකොට ස්කන්ධ ධර්මතා පහ ඇතුලෙන් මේ දුක ඇති වෙලා තියෙනවා කියනකොට අපි කියනවා නම් යම්කිසි විදිහකින් ස්කන්ධ ධර්මතාවයන් වල අනිත්‍ය මම දකිනවා කියලා කියනවනම්, මට අනිත්‍ය දකින්න පුළුවන් කියනවා නම් අපි මේ රූපයක් දකිනවා කියන මට්ටමකදී එතනද ස්කන්ධ ධර්මතා කෝටි ප්‍රකෝටි ගානක් ඇති වෙලා නැති වෙලා ඉවරයි අපි මේ දැනගන්න මට්ටමට එනකොට. අපි දන්නේම නැතුව ඇති වෙන නැති වෙලා ඉවරයි. නමුත් අපි මේ පිළිබඳ දැනුමක්ද නැහැ. අපි මේකේ අනිත්‍ය හොඳටම දකින්න කියලා කියනවනම්, නමුත් රහතන් වහන්සේට නොදැනගෙන සිත් උපදිනවා කියලා දෙයක් ඇත්තේ නෑ. රහතන් වහන්සේට මේ හැම එකකම නුවණ යෙදিলা තියෙනවා. වැරදිලාවත් සිතක් ඇති වෙන්නේ නෑ. අපි වැරදිලාවත් පවුඩර් ගාන්නේ නෑ වගේ වැරදිලාවත් අවිද්‍යාසහගත මානසික මට්ටමක් උපදින්නේ නෑ රහතන් වහන්සේට. ඒක නිසා රහත් වෙනවා කියන එක නිවන් දැක්ක කියන මානසික මට්ටම ලේසියෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් අපිට තැනක් එහෙම මේ මොහොතම ලබා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් එහෙම නෙමෙයි. අර වගේ තැනකට අපේ නුවණ දියුණු නම් ඉක්මනට යන්න පුළුවන් මම බෑ කියන්නේ නෑ. දාරුචීනීතරුන් වහන්සේට දේශනා කරේ දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ওই චුට්ට විතරයි දේශනා කරේ. ඒ තරම් ඉන්ද්‍රිය දියුණු වෙලා තිබුණා නම් මේ ටික කියනකොටම මේ මාර්ගය අල්ලලා ඉවරයි. ඉතින් මේ ශාසනය මේ දහම හරියට මුහුදට සාගරයට උපමා කරලා දේශනා කරන්නේ ඇයි? කෙනකෙනාගේ නුවණ හැටියට මේක ගැඹුරු බලන්න පුළුවන්, කෙනකෙනාගේ නුවණ හැටියට යන්න පුළුවන්. පොඩි ළමයෙකුටත් මුහුදේ Tamanට යන්න පුළුවන් තැනට ගිහිල්ලා රැළපා ගන්න පුළුවන්. ඊට වැඩිය ටිකක් උස ඇති හැකි කෙනෙකුට තව ටිකක් ගැඹුරට යන්න පුළුවන් හැකියාවෙන් වැඩි කෙනෙකුට ගැඹුරට යන්න පුළුවන්. ඒ හැම කෙනෙකුටම මේ ධර්ම ප්‍රමාණ තියෙනවා. ඉතින් අද අපි මේ යන්න බලන්නේ අපේ ප්‍රමාණයෙන්. අපේ ප්‍රමාණයෙන් අපි හිතනවා නම් මුහුද ගැඹුර මෙච්චරයි කියලා කවදාවත් ඒක වෙන්නේ නෑ. මුහුද තව එහාට තියෙනවා. අපි ඉන්න තැන අපි හිතනවා නම් මේකයි මුහුදේ පතුල කියලා, ඒක අපි ඉන්න තැන පතුල වෙලා මිසක මුහුදේ පතුල වෙලා නෑ. ඉතින් ඒක නිසා හැමදාම අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්න මට්ටම මොකද්ද කියන දේ. අපි හැමදාම කාමයේ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් තුල අපි කාමයේ කියලා දැකලා තියෙන්නේ මේ දේවල්. අපි අද නැති කරන්න බලන්නේ ප්‍රතිපදාවක් විදිහට කාමයේ කියපු ගමන් නැති කරන්න බලන්නේ මේ පැත්තෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් මේ කාමයේ පෙන්වීම හැම වෙලෙම කාමයේ පෙන්වීම මේ පැත්තෙන් කාම ගුණ කියලා පෙන්වුවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් පෙන්වුවා. මේවා පංචකාම ගුණ. මේවා පංචකාමයේ හැම නෙමේ මේ පංචකාම ගුණ. පංචකාම ගුණ ආරම්භය කාමයේ උපදවා ගන්න එක තියෙන්නේ මේ පැත්තේ. පංචකාම ගුණ ආරම්භය කාමයේ උපදවා ගන්නවා කියන එක තියෙන්නේ මේ පැත්තේ. මොකද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා අපිට මේ චිත්‍ර මාත්‍රයක් විතරයි තියෙන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ මේ චිත්‍රයට කියන්නේ කාමයේ කියලා. ඉතින් මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා කාමයේ හැම නෙමෙයි. මේවා පංචකාම ගුණය. මේ පංචකාම ගුණ ආරම්භය හැමදාම අපි මේ පැත්තෙන් තමයි කාමයේ කියන දේ උපදවාගෙන තියෙන්නේ. ඇයි කාමයේ කියන දේ මේ පැත්තෙන් උපදවගන්නේ? මෙතන තියෙන මේ ඇත්ත දැකින් නැති නිසා. මේ රූපය අද මට මිනිස්සෙක් බලන්න පුළුවන් වුණාට මගේ විඥාණයට මේ විඥාණය ගෝචර වෙලා තියෙනවද? මගේ විඥාණයට මේ විඥාණයක් ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මම මෙතන මිනිස්සෙක් ඉන්නවා හිතක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ? මගේ විඥාණයට මෙතනින් මෙතන හිතට මෙතන මනසට සාපේක්ෂව මේක හැමදාම චිත්‍රයක් විතරයි. මේක හැමදාම චිත්ත මාත්‍රයක්ම විතරයි. චිත්‍ර මාත්‍රයක් වෙන තැනක අපේ තියෙන අවිද්‍යාවෙන් පෙන්නවා මෙතන කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන මට්ටමකින්. ඉතින් මෙන්න මේ අවිද්‍යාව නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ සලායතන නිරෝධය දකින්න. වෙන මොකක්වත් නිවන කියලා දකින්න එපා. අපි මේ කියලා අන්තිම තැන හැටියට පෙන්වන්නේ මේ සලායතන නිරෝධයේ නිවනයි. බුදුරජාණන් වහන්සේ සලායතන සංයුත්තය අරගෙන බලන්න සංයුත්තනිකාය 4 වෙනි භාගයේ සලායතන සංයුත්තේදීම දේශනා කරන්නේ ඔය කාරණාව. මේ ආයතන 6 පිළිසින දකින්න වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. මේ ආයතන 6 පිළිසින දකින්න කෙනා මිදේ. මහණෙනි, ඇස ඇවිල ගන්නලාදී, රූපේ ඇවිල ගන්නලාදී, මේ යමක් ඇවිල ගන්නලාදී නම් ඒ දුකයි, ඒක දුරු කරන්න. ඇහැයි රූපයයි දෙක දුරු කරන්න. ඇහැයි රූපයයි දෙක දුරු කරන්න කිව්වේ අර කියපු විදිහට ගලවලා දාන්න කියලා නෙමෙයි. ඇහැයි රූපයයි දෙක දුරු කරන්නත් ප්‍රතිපදාවක් තියෙනවා. කොහොමද ඇහැයි රූපයයි දෙක දුරු කරන්නේ? ඇහැ කියන දේ අපිට ඇති වෙලා තියෙන්නේ හැමදාම අපි ඇහැ කියන දේ පනවන්නේ පෙනීමට සාපේක්ෂව. පෙනෙන දේ තියෙනවා කියන මට්ටමක ඉඳනයි ඉඳගෙනයි අපි ඇහැ තියෙනවා කියලා කියන්නේ. මෙතන තියෙන දෙයක් නැතිනම්, පේන දෙයක් නැතිනම් අපිට කවදාවත් තියෙන ඇහක් පනවන්න පුළුවන්? අපිට ඇහක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඇහක් මෙතන පනවන්න නැත්තම් රූපේ පනවන්න පුළුවන් කමක් නැහැ. අපිට කවදාවත් රූපේ බලන්න බෑ කියන්නේ අන්න ඒ කාරණාව නිසායි. කවදාවත් රූප බලන්න පුළුවන් කමක් නැහැ. රූප පේන්නේ නැහැ. අපිට පේනවා කියන දේ අපි හැමදාම පනවන්නේ දැනගන්න මට්ටමින්. බහැර දැනගන්න මට්ටමින්මයි රූපේ පේනවා කියලා පනවන්නේ. එහෙම නැත්තම් ඇස් දෙකට රූප පේනවා නම් මලමිනියටත් රූප පේන්නේ. අපි හැමදාම රූප පේනවා කියලා පනවන්නේම මෙතෙන්ට සාපේක්ෂව. රූපේ පේනවා කියන දෙයට සාපේක්ෂව රූපේ තියෙනවා, මම ඉන්නවා කියන දෙයට සාපේක්ෂවමයි රූපේ පේන්නේ අපිට. ඒක නිසා කියන රහතන් වහන්සේට වැරදිලාවත් කෙනෙක්ව පේන්නේ නැහැ. අපිට රහතන් වහන්සේ පොත් බලනවා කියලා පේන්න පුළුවන්. රහතන් වහන්සේ පිණ්ඩපාත යනවා කියලා පේන්න පුළුවන්. මොකද අපේ මානසික මට්ටමට රහතන් වහන්සේ පිණ්ඩපාත කරගෙන දානි වළඳනවා. නමුත් රහතන් වහන්සේ ඒ මානසික මට්ටමින් ඒ පැත්තෙන් හිතලා බලනකොට ගියපු පිණ්ඩපාතයක්වත් වළඳපු දානි ටිකක්වත් බලපු රූපයක්වත් ඇත්තේ නැහැ. මොකද බලන්න ඇහැක් තිබුණේ නැහැ. එතන හැම අරමුණකින්ම නිදහස් වෙලා ඉවරයි. මොකද හැමදාම මේ අරමුණු වල ස්වභාවය තමයි, ඒ කියන්නේ මේ රූපයේ ස්වභාවය තමයි හිත ඇතුළට කවදාවත් රූප වැටෙන්නේ නැහැ. හිත ඇතුළට ඇවිල්ලා රූප වැටෙනවා නෙමෙයි, ඇහෙන් අරමුණු කරලා ඇහ හරහාමයි අපි රූප දකින්නේ. ඇහ හරහාම රූප දකිනවා කියන මට්ටමේදී ඇහ උපකාර වෙන්නේ මේ වර්ණ රූපය ඇවිල්ලා ගැටෙන තැනට විතරමයි. එතනින් එහාට රූපය අවශ්‍ය වෙන්නේ නැහැ, ඇහ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි චක්කු විඥාන සිතට අනතුරුව හැම වෙලෙම මනෝ විඥාන සිත හට ගන්නවා කියලා කියන්නේ. පဋාණප්පකරණ මුලදිම පෙන්වන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා විඤ්ඤාය. මේ අපි චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කිව්වා. මොන විදිහට කිව්වත් විඥානය කියන දෙන්නේ පනවල තියෙන්නේ නේ. මම වචන දිහා ගන්න විඥානය කියන දෙන්නේ පනවල තියෙන විඥානය කියන්නේ දැනගැනීම කියන දේ. ඒක නිසා මේ එන ආයතනයෙන් මේක චක්කු විඤ්ඤාණය කරලා තියෙනවා මිසක, මේ අපිට මේ පේන ජනේලේ ජනේල ටිකට මේ නම් ටික දීලා තියෙනවා මිසක, මේ චක්කු විඤ්ඤාණ වෙච්ච සිත් නැත්තන් ඇත්තේ නෑ. හැමදේම දැනගෙන තියෙන විඤ්ඤාණය කියන සිතින් තමයි ඒ ద్వාරයේ අධිපති භාවයෙන් මේ දේ හඳුන්වනවා මිසක, නැතිනම් චක්කු විඤ්ඤාණ වෙච්ච සිත් එහෙම ඇත්තේ නෑ. මේ ආයත මේක අධිපති භාවයෙන්ුයි ඒක හඳුන්වන්නේ. ඒක නිසා එතකොට මෙන්න මෙතනදී රූපය කියන දේ අපිට පේනවා කියන මට්ටම හැම වෙලෙම වෙලා තියෙන්නේ මේ පැත්තෙමයි. කවදාවත් එතනින් එහාට මේ රූපය සම්බන්ධ වෙලා නැහැමයි. අපිට මේ ජනේලෙන් එහා පේන දේ කවදාවත් මේ ඇතුලේ ඉන්න අපිට සම්බන්ධ වෙලා නැහැ. එහා පේන දේ මෙතෙන්ට විතරමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක හැම වෙලෙම දැනගෙන ඉන්නේ මැදින් අපි වගේ හැමදාම ඇසුරු කරලා තියෙන මැදින්න මනෝ විඥානයේ තුලින්ම. ඒකයි සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා විඤ්ඤේය. මේ සියලුම ධර්මතා ටික මනෝ විඥාන ධාතුයෙම විඤ්ඤේය, වෙන එකකින්වත් විඤ්ඤේය වෙන්නේ. මේ හැම ධර්මතාවයක්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හැම දෙයක්ම. ඊට පස්සේ මේ දේවල් අරබයා යම් ධර්මායතනයේ පරියාපන්න වෙච්ච දෙයක් හරි තියෙනවා. මේ ඔක්කොම විඤ්ඤේය වෙලා තියෙන මනෝ විඥාන ධාතුයෙන් ඔක්කොම දැනගෙන තියෙන්නේ මනෝ විඥාන ධාතුව කියන මෙන්න මෙතනින්. එතකොට රහතන් වහන්සේගේ මට්ටම දිහා අපි හැරිලා බැලුවොත් රහතන් වහන්සේට රූප පේන්නේ නැද්ද? රහතන් වහන්සේට මේ විදිහට අද අපි කතා කරන අපේ මට්ටමින් අපිට දෙනවා රූප පේනවා කියලා. නමුත් රහතන් වහන්සේට බැලුවොත් එහෙම කවදාවත් ඒක රූපේ වෙලා නැහැ. ඇයි? මේ ආයතන ස්පර්ශ ආයතන හයම පිළිසිඳ දැකලා රහතන් වහන්සේට නුවණ තියනවා රූපයක් ඉස්සරහට එනකොට ඒ රූපයේ වර්ණ මාත්‍රයක් විතරමයි කියන තැනට නුවණ තියෙනවා. මම ඊයේ පැහැදිලි කරා වර්ණ සතහන තුල තිබිලා නැහැ, ගෙවල් දොරවල් සත්ත්ව පුද්ගල බව තිබිලා නැහැ වර්ණ සතහන තුල. මේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට, නිල් පාට කියන වර්ණයේ තුල තියෙනවද සත්ත්වයේ ගයක්, දොරක්, ගස් ගල් කියන මේ නානත්වයක් තියෙනවද වර්ණයේ තුල? වර්ණයේ තුල එහෙම සත්ත්ව බවක්, ගස්ගල් බවක්, ගෙවල් දොරවල් බවක් වර්ණයේ තුල ඇත්තේ නැහැ. වර්ණය කියන දේ සටහන් මාත්‍රයක්ම විතරයි. ඒ දේ තුල මේ නානත්වයක් එහෙම තිබුණේ නැහැ. හැම වෙලෙම ඇහැට ගෝචර වෙන්නේ සත්ත්වයක උද්ගලයේද වර්ණ රූපයක්ද? වර්ණ රූපයක් විතරමයි ඇහැට ගෝචර වෙන්නේ. වර්ණ සටහනක් විතරමයි ඇහැට ගෝචර වෙන්නේ. වර්ණ සටහනක් ගෝචර වෙන තැනක අපි මෙහි පැත්තේ නෙමෙයි සත්‍යයක් පුද්ගලයක් කියලා පැනවීම කරන්නේ. ඒ ඇයි අපි පැනවීම කරන්නේ? අපේ ධම්මායතනේ හිස්සෙලා නැහැ. ධම්මායතනේ හිස්සෙලා නැහැ කියන්නේ අපි හැම වෙලෙම දැනගන්නේ මැද ඉන්න එක්කෙනානේ. මැද ඉන්න එක්කෙනාට මේක ගෙනල්ලා දෙන්නේ කවුද? මේ ධම්මායතනේ පරියාපන්න වෙච්ච මේ අවිද්‍යාව කියන ආශ්‍රව ටිකෙන් තමයි අපිට ටක් ගාලා අවිද්‍යාවෙන් තමයි මේ අරමුණ මෙන්න ඉන්නවා මිනිස්සෙක් කියලා අපිට ගෙනල්ලා පෙන්නන්නේ. ඒක නිසා මේ අවිද්‍යාවට මේ කෘත්‍ය කරන්න දෙන්නේ නැතුව මේක මම ඊයේත් පැහැදිලි කළේ සමත විපස්සනා දෙකට දෙන්න මේ කාරණාව වැඳ ඉන්න කෙනාට පවරන්න. ඒ කියන්නේ අපි මේ කරන ප්‍රතිපදාව අපි පනවන්නේ අන්න ඔය තැනට යන මේ පේන, දකින, අහන එකම අරමුණකවත් රැවටෙන්න නැතුව ඉන්න. ඒක අපි එක සිතක අද මේ දැක්ක කියලා, එක සිතක අපි මේ බලෙන් නිකන් හිතුව කියලා අපි නිවන් දැක්ක හැම නෙමෙයි. මේක අපි මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා. මේ එක සිතක අපි මේ අරමුණ දැක්ක කියලා, එක සිතක බැලුව කියලා මේ නිවන් දැකලා එහෙම නැහැ. මේ කියන කාරණාව තේරුම් ගත්ත කියලා නිවන් දැකලා නැහැ. මේක අපේ ජීවිතේ ප්‍රායෝගිකවම දෙයක් වෙන්න ඕනේ. ප්‍රායෝගිකව අපේ දර්ශනේ වෙලා තියෙන්න ඕනේ මේක. අපි කන්නාඩියේ පවුඩර් ගාන්නේ නැත්තේ අපි ඒ ගැන හිතලා නෙමෙයි අමුතුවේ. අපි දන්නවා ගෑවට වැඩක් නැහැ කියලා. අන්නේ කන්නාඩියේ පවුඩර් ගාන්නේ නැති මානසික මට්ටම වගේම පේන දේ අරඹයා හිතන්නේ නැති මානසික මට්ටමක් අපිට ඇවිල්ලා තියෙන්න ඕනේ. අපිට එහෙම හිතන්න පුළුවන් නම් අර අපේ සේනාසනේ අලුතෙන්ම කුටියක් හදපු දවසක, ඒ කියන්නේ පළවෙනිම කුටිය හදපු දවසේ මේ දාපු වීදුරු ටිකට එළිය පේන එළිය ඉඳන් බලනකොට මේ ටිකක් කළු පාට වීදුරු ටිකට අර කැලේ ඉන්න රිලව් ඇවිල්ලා ගොරෝගෙන පයින්නවා ඉස්සරහට. ආයෙ බස්සට පයින්නවා, ආයෙ ඉස්සරහට පයින්නවා. ඉතින් අපි කල්පනා කරා මේ සතාට නිකන්වත් හිතෙන්නේ නැහැ මේ කීප සැරයක් පැනලවත් හිතෙන්නේ නැහැ. පහුගදත් එනවා ඒ වෙලාවට ඇවිල්ලා ආයෙ පයින්නවා. ඇයි ඒ සතාට හීනෙන්වත් හිතෙන්නේ නැහැ මේ මගේම ප්‍රතිබිම්බයේ පේන්නේ කියලා. අපිට හීනෙන්වත් හිතෙන්නේ නැහැ මේ පේන මත්තම චිත්‍රයක් කියලා. අපිට හීනෙන්ද හීන ඇතුළෙම අපි මේ ජීවත් වෙන මේ ලෝකේ වගේමයි. ඉතින් දැනුදු මේ පවතින්නේ හීන වගේම දෙයක්. ඒ කන්නාඩියට පැනපු වඳුරගේ අපේ අතර මේ මානසික මට්ටමේ වෙනසක් නැහැ. මේ මානසික මට්ටම් දෙකම එකයි. දෙකම එකයි කියලා කියන්නේ එයාට වැඩිය අපිට නුවණ වැඩිපුර තියෙන්න පුළුවන්. නමුත් මේ පේන දේ ගන්න කියලා අත දාන අපේ මානසික මට්ටමයි තමන්ගේ රූපෙටම තව කෙනෙක් ඉන්නවා කියලා රැවටෙච්චි අර රිලවගේ අතර කිසිම වෙනසක් ඇත්තේ නැහැ. මේ මානසික මට්ටම් දෙකම එකයි. රහතන් වහන්සේ කියලා කියන්නේ එහෙම මානසික මට්ටමකින් රැවටෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එහෙම ඒ මානසික මට්ටමේ රහතන් වහන්සේ කවදාවත් රැවටෙන්නේ නැහැ. රහතන් වහන්සේට එළඹ සිටි නිරන්තරයෙන්ම එළඹ සිටි සිහියක් තියෙනවා. කොයි වෙලාවකදීවත් ඒ නුවණ සිහිය නැති වෙන්නේ නැහැ. ඒ නුවණ සිහිය රහතන් වහන්සේට කොයිම වෙලාවකදීවත් නැති වෙන්නේ නැහැ. හැම වෙලාවකදීම නිරන්තරයෙන්ම මොන කටයුත්ත කරත් ඒ සිහි නුවණ දෙක එළඹ සිටිනවා. ඒකයි කෙනෙක් රහත් වුණොත් එහෙම යාට ගිහි ගෙදර සතියකට වැඩි ඉන්න බෑ කියලා කියන්නේ. එක්ක මහාන වෙනවා, එහෙම නැත්නම් ධර්මතාවයක් ඇටියට පිරුණමක් පානවා. ඇයි මේ ගිහි ගෙදර තියෙන කටයුතු ඕලාරික කටයුතුත් එක්ක ඒ මානසික මට්ටමට හැසිරෙන්න බෑ. ඒකයි මේ විදිහේ දේවල් සිද්ධ වෙන්නේ. එක්ක මහාන වෙනවා, එහෙම නැත්නම් පිරුණමක් පානවා. ඇයි එච්චර ඕලාරික මට්ටමක් තුල හැසිරෙන්නේ නැහැ. ඉතින් මොකද ඒ වගේ තැනක් තමයි අරහත්ත්වයේ කියලා කියන්නේ. නැතිනම් අර සාවෙන්නාහල් කියන වගේ කෙටි ක්‍රමයකට අපේ මේ කාම වස්තු ටිකත් ඔක්කොම තියාගෙන මෙහි හිස් බව දැකලා නිවන් දකින්නවා කියන මට්ටමක් එහෙම නෙමෙයි මේ නිවන කියලා කියන්නේ. ඒක නිසා ඒ වගේ තැනකින් නිවන පණවන්නත් එපා. පණවනවා නම් ඒක වැරදි. අපිටම දැනගන්න පුළුවන්කම අපිම දක්ෂ වෙලා තියෙන්න ඕනේ නිවන කියන්නේ මොකද්ද කියලා. අපි නිවන් දැකලාද නැද්ද කියලා අපිටම දැනගන්න පුළුවන්. අපිටම දක්ෂ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේක කෙලවර වෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත් පටිලාභෝ දුර්ලභාක්ඛන සම්පත්‍ති දුර්ලභා සද්ධා සම්පත්‍ති සද්ධම්ම සවනං අති දුර්ලභං දුර්ලභප් අබ්බජ්ජා. ඒ වගේ බුද්ධෝත්පාද කාලය මේ ලෝකේ දුර්ලභයි. ඇයි බුද්ධෝත්පාද කාලයක් දුර්ලභයි කියලා කියන්නේ? බලන්න අපිට එකම විදිහේ ප්‍රාර්ථනාවක් මේ ජීවිතයේදීවත් කරන්න පුළුවන්ද කියලා. අද කරපු දේ සමහරවිට හෙට මතකත් නැහැ. නමුත් සාරාංශික කල්පලක්ෂයක් එකම අරමුණකට යනවා කියන මානසික මට්ටමේ මේ හුරු කරන හුරුව බලන්න කෙනෙක් ලේසි වීරියකින් ලේසි උත්සාහයකින්ද මේ හුරුව හුරු කරන්නේ. ඉතින් මේ ගමන යන්නේ කෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. නිවන් දකින්න බුද්ධත්වයේ ලබා ගන්න කෙනෙක් පාරමිතා පුරනවා කියන එක ලේසි නෑ කියන්නේ. උදැල්ලකුයි පැසකුයි අරගෙන මේ පොළොව නොපොළවක් කරනවා කියලා මේ පොළොව කොටන්න ගත්තොත් කල්පයක් කොටලා හරි මේ මුළු පොළොවම කොටාගෙන ඇවිල්ලා ඉවර කරයි. නමුත් බුද්ධත්වයටපත් වෙනවා කියලා කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක ලේසි නෑ කියනවා. ඒක ඊටත් වැඩිය අමාරු කටයුත්තක් කියනවා. මොකද අපිට මතකද අපේ ගිය ජීවිතයේ සිද්ධි? නෑනේ. ඔක්කොම මේ භවයේ කියන දේෙන් අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා. ඒ වගේ එතකොට බුද්ධත්වයටපත් වෙනවා කියන බෝසතාණන් වහන්සේ නමකගේ ඒ කාරණාව අමතක නොවි ඒක හුරු පුරුදු වෙන්න කොච්චර කාලයක් හුරු කරන්න ඕනේ කියලා හිතනවද? මම බුද්ධත්වයේ සඳහා මේ කටයුත්ත කරන්න ඕනේ කියලා තව කෙනෙක් කියන්නේත් නැතුව දැන් අපිට නම් බුද්ධත්වයේ කියන්නේ මෙහෙම එකක් කියලා හිතෙනවනේ. අබුද්ධෝත්පාද කාලෙක මුස්ලිම් හිතන්නකො මුස්ලිම් රටක මැද පෙරදිග මිනිස්සුයෙකුට මේ මොකක්වත් අහලා නැති කෙනෙකුට මම බුදු වෙන්න ඕනේ කියලා හිතුණොත් එකපාර පුදුමයක් නෙවෙයිද? පුදුමයක්නේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ නමක් පේරතෙක් මානයක් නැති කාලයක බෝසතාණන් වහන්සේ නමකට මට බුද්ධත්වයටපත් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඇයි ඒ නුවණ ඒ තරම් වුරු කරනවා? ඉතින් දුර්ලභ නැද්ද බුද්ධෝත්පාද කාලයක් ඒ වගේ තැනකින් මේක ඇති වෙනවා කියනකොට? ඉතින් මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ වගේම මනුෂ්‍ය ආත්ම භාවයකුත් දුර්ලභයි කියනවා. ඇයි මනුෂ්‍ය ආත්ම භාවය දුර්ලභයි කියන්නේ? අද මිනිස්සු වෙච්ච අපිට තව තව පින්කම් කරලා මිනිස්සෙක් වෙන එක එච්චර අපහසු නැති වෙන්න පුළුවන්. එක දෝෂයක් තිබිලා බැරි වෙලා හරි අපි අපායකට ගියොත් හිතලා බලන්න තිරිසංගත සතෙක් කියලා එකදුන කියලා. තිරිසංගත සත්තුන් දෙ හිතනවද පින්කම් කරන්න? පන්සලේම හිටියත් ඒ සතාට හිතනවද පින්කමක් කරන්න? සතෙක් ගියොත් පණින්නේ නැද්ද? පණිනවා. එතකොට මේ හිතේ ගති ලක්ෂණ තමයි ජීවිතේ බොහෝ වෙලාවට වැඩිපුරම කුරු කරන කර්මයක් තමයි ආචින්න කර්මයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි අර කියන උපමාවකටත් මම කියන්නේ හාල් ටිකක් තියෙන ගල් ගොඩක් තියෙන මල්ලක රස දාලා ගත්තොත් වැඩිපුර තියෙන්නේ ගල් නම් හාල් ටිකයි නම් වැඩිපුර අපිට තියෙන මොනවද? ගල් කැට. ඇයි ගල් ගොඩයි මේ මල්ලේ? ඒ වගේ අපේ ජීවිතේ දිහාම අපි හැරිලා බලන්න මේ මුළු දවසේ පැය 24 මම වැඩි කාලයක් ඉන්නේ මොන අරමුණුත් එක්කද? කුසල් අරමුණුත් එක්කද? අකුසල් අරමුණුත් එක්කද? දවසේ වැඩි කාලයක් Taman ඉඳලා තියෙන්නේ අකුසල් අරමුණ. අකුසල් කියලා කියන්නේ හිතන්න එපා කත්තු මරන්න හිතන එකම හොරකම් කරන්න හිතන එකම කියලා. අපි දුව පුතා ගැන හරි ආදරෙන් හිත හිත ඉන්නවා නම් ඒකද ලෝභය තමයි. ඒක නිසා ඒක සසරට යන්න තියෙන හේතුවක් තමයි. ඈ ඒක නිසා ඒකද ලෝභ මට්ටමක්. ඉතින් ඒක නිසා ඒ ගැනත් හිත හිත ඉන්නවා නම් මම හිතුවේ දුව ගැනනේ පුතා ගැනනේ කියලා සසරට සාධාරණ හේතුවක් කියන්න බෑ අපි කාටවත්. ඒක නිසා ඒකත් අකුසලයක්, ඒකත් ලෝභ නිමිත්තක්. ඉතින් අපි දවසේ වැඩි කාලයක් හිතලා තියෙන්නේ ඒ අරමුණ නම් අපිට මරණාසන්න මොහොතදී ඒ විදිහ අරමුණක් ඉදිරිපත් වෙන්න තමයි වැඩි ප්‍රවණතාවය තියෙන්නේ. තමන්ම හිතන්න තමන්ගේ හිත ගැන මම දවසේ වැඩි කාලයක් ඉන්නේ මොන හිතකින්ද කියලා. ඉතින් හාල් ගොඩක් තියෙන ගල් ටිකක් තියෙන මල්ලකට අත දැම්ම වැඩිපුර හාල් ලකු වෙලා තියෙන්නේ. අපේ ජීවිතයේ වැඩිපුර කුසල ධර්මයන් නම් තියෙන්නේ අපිටම නිෂ්ඨාවකටපත් වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ වැඩිපුරම එහෙනම් මගේ ඊළඟ උත්පත්ති සමහරට බොහොම හොඳ වෙන්න පුළුවන් කියලා අපිටම තීරණය කරගන්න පුළුවන්. දවසේ අපේ චේතනා දිහා බලලා ඔකමම කියන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන දෙයක්. මොකද ආනන්ද හාමුදුරුවෝ ඒ කාලේ කලුරිය කරනකොට එක එක කෙනා මැරෙනකොට ඇවිල්ලා අහනවා ස්වාමීනි අද අහවල් උපාසකතුමා කලුරිය කරා එතුමා කොහෙද ඉපදුනේ? අහවල් උපාසිකාව කලුරිය කරා එතුමිය කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේට ටිකක් වෙහෙසා බුදුරජාණන් වහන්සේ වෙලාවට දේශනා කරන ආනන්ද මම ඔකදි ඔබටම ඔය ගැන හිතාගන්න පුළුවන් ක්‍රමයක් ප්‍රතිපදාවක් පෙන්වන්නම් කියලා තමයි ওই කාරණාව පෙන්වන්නේ. කෙනෙක් තමන්ගේ ජීවිතේ වැඩිපුරම මේ දේවල් පුරු කරලා තියෙනවා නම් එහෙනම් එයාගේ උප්පත්තියේ බෙබදුවක් කියලා දේශනා කරනවා. ඉතින් අන්න ඒ වගේ අපේ ජීවිතේ අපි හුරු කරන දේට අනුව අපිට උප්පත්තියක් තියෙන. ඉතින් අපි බැරි වෙලා හරි අකුසලයක් කළ තිරිසංගත සතෙක් කියලා ඉපදුණු තිරිසංගත සතෙකුට මරණාසන්න මොහොතේ එයාගේ ජීවිතේ වැඩිපුරම ඇති වෙන්නේ මොන සිතුවිලිද? එයාගේ ජීවිතේ හැම වෙලේම ඇති වෙන්නේ ආහාරයක් හොයාගන්න බය. බය කියන සිතුවිලි, බය කියන කුසලයක් නෙමෙයිනේ. ඉතින් මේ බය කියන අකුසලේ නිතරම අකුසල වලින් ඉන්නේ. එයාට මිනිස්සෙක් වෙනවා කියන කාය දේශික කටයුත්ත නෙමෙයි මේ මානසික මට්ටමට ආයේ මරණාසන්න මොහොතේ කුසලයක් එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ ලේසියකට. ඉතින් ඒක නිසා මේ තිරිසංගත සතෙක් වෙනවා කියන වගේ තැනකටපත් වුණොත් ආයේ මනුෂ්‍ය ජීවිතයක් දුර්ලභම තමයි. ආයේ කල්ප ගියේ කියලා වේවි කියලාවත් කියන්න බෑ. ඇයි අපි හිතන්නේ එයා සතෙක් මරා ගන්න පයින්කොට එයා එයාගේ ආහාරය සපේ ගත්තා ඒක නිසා කර්ම නැහැ කියලාද? එයාට ඒකම කර්මයක්. ඇයි? එතන තියෙන්නේ තරහ නෙමෙයිද? එයාගේ ද්වේෂයෙන් නෙමෙයිද සතෙකුට පණින්නේ? ඒ සතා ජීවත් වුණොත් මස් ටික කන්න බෑ කියලා මරා ගන්න අදහසින් නෙමෙයිද පණින්නේ? එයාගේ හිතේ ද්වේෂය තමයි යෙදෙන්නේ, ද්වේෂසිත තමයි යෙදෙන්නේ. ඒකම අකුසලයක්. ඉතින් ඒක නිසා මේ අපිට එහෙම අසාධාරණයි යා දැනුමක් නැතුවනේ මරන්නේ කියලා දෙයක් ඇත්තේ නෑ. ඒක මේ කර්මයේ ස්වභාවය. ඉතින් ඒක නිසා ඊබඳු තත්ත්වයකටපත් වුණු මනුස්සාත්ම භාවයත් බොහොම දුර්ලභයි. ඒ වගේම දුර්ලභා කරන සම්පත්තිය මිනිස්සෙක් වෙලා ඉපදුනත් අංග විකල බවක් නැතුව මේ ලැබෙන ක්ෂණ සම්පත්තිය ඇස කන නාසය දිව ශරීරය කියන මේ දේවල් දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය කිව්වහම මනසත්යිති. එතකොට මනස කියනකොට නිකන් හිතන්න එපා. අපිට මේ හිතන්න පුළුවන් තරකෙන් හිතන්න පුළුවන් මේ මනස ලේසි සම්පතක් එහෙම නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? හොඳට බලන්න, දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැව්වා කියනකොට සාදු කියලා ඒ අරමුණට වැඳගෙන ඉන්න මානසික මට්ටමකට යන්නේ නැතුව හිතන්න පුළුවන් මනසක් අපිට බුදුදහමෙන් හුරු කරන තියෙනවා. මේ ක්ෂණ සම්පත්තිය අපිට සම්පූර්ණ වෙලා තියෙන එකම ලේසි නෑ. ඉතින් මේ ලෝකේ බෞද්ධයෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? ඒ අයගේ ක්ෂණ සම්පත්තිය අපිට මේ තියෙන එක ලේසි කටයුත්තක් එහෙම නෙමෙයි. බෞද්ධයෝ වුණත් දුර්ලභ ශ්‍රද්ධා සම්පත්තිය හිතන්න බෞද්ධයෝ වෙච්ච පිරිස අතරිනුත් ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කීයෙන් කී දෙනාට? ශ්‍රද්ධාව තියෙන්නේ තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන කීයෙන් කී දෙනාටද? ඊට පස්සේ හිතන්න ඒ ශ්‍රද්ධාව තියෙන අයටත් හොඳට දහම අහන්න ලැබෙන කීයෙන් කී දෙනාටද? සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? මෙතන සද්ධර්ම ශ්‍රවණය කියන දැනගද කියන්නේ අපිට මේ බණ ඇහෙනවා කියන දේ නෙමෙයි, බණ අහනවා කියන දේ, ශ්‍රවණය කරනවා කියන දේ. නිකම් මේ බණ කියනකොට බණ ඇහෙනවා කියන එක එහෙම නෙමෙයි. බණ ශ්‍රවණය කරනවා කියන එකයි බණ ඇහෙනවා කියන එකයි සම්පූර්ණ දෙකක්. ශ්‍රවණය කිරීම තුළ අපිට තියෙන්න ඕනේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිත. මේ දහම සුතා ශ්‍රවණය කිරීම තුළින් එන්න ඕනේ. සුතා මේ දහම හොඳට අහලා තියෙන්න ඕනේ. දතා අහන දේ දරා ගන්න ඕනේ. වචසා ඊළඟට අපි ඒක පුරුදු කරන්න ඕනේ. පරිචිතා ඒක හොඳට වචනයෙන් කියලා ඊළඟට හොඳට පරිචිතා පුරුදු කරනවා. මනසානුපෙක්ඛිතා ඊළඟට මනසට සසඳලා හොඳට බලනවා. හොඳට ධර්ම ශ්‍රවණය කරන එකේ තියෙන ලක්ෂණ ටික. ඉතින් මෙන්න මේ ටික අපේ ජීවිතේ ඇති වෙලා තියෙනුනේ. ඉතින් මේකත් කොච්චර දුර්ලභද? ඒකයි සද්ධර්ම ශ්‍රවණය අති දුර්ලභයි කියලා කියන්නේ. සද්ධර්ම ශ්‍රවණයත් එච්චර දුර්ලභ වෙලත් මේ ලෝකේ දුකයි කියලා මෙච්චර දැකලා මහාන වෙන්නේ හිතන්නේ ඉතින් කීයෙන් කී දරාදද ඔක්කොම අතහැරලා. ඒක නිසා පැවිද්දත් දුර්ලභයි කියලා කියනවා. එතකොට මෙන්න මේ කාරණා ඔක්කොම දුර්ලභ කාරණා හැටියට කියනවා. පැවිද්ද හැරුණකොට මේ බින්නතුත් අනිත් ඔක්කොම සම්පූර්ණයි. දැනට අපිට නම් පැවිද්දත් සම්පූර්ණයි. එතකොට අපි මේ කාරණා ටික සම්පූර්ණ වෙච්ච දවසේදී අපි මොනතරම් අප්‍රමාදී වෙන්න ඕනේද මේ කාරණාව කියන්නේ? මේ කාරණාවේ නිගමන් කරන්න මේ දුර්ලභ කාරණා ටික සම්පූර්ණ වෙච්ච දවසේදී අර මාර්ගය අහගෙන අපි රජගහනුවර එක පැත්තක තියෙනකොට තව පැත්තකට හැරිලා යනවා වගේ මෙච්චර අවස්ථාවක් හම්බෙලා අපි ඒ දේ කරගන්න නැතුව වෙන පැත්තකට යනවනම් අපි හරිද යන්නේ? හිතන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකේ ධ්‍යානලාභින් හිටියේ නැද්ද? ධ්‍යානලාභින් හිටියා ඈ. අසිත කාල දේවල නේව සංඥා නා සංඥා තලයට යනකම් ඒක උපදෝගිනි හිටියා මාර්ගයේ. එයා ওই ශූන්‍යත්වයේ සම්පූර්ණව දැකලා හිස් බව කියන දේ සම්මත නිමිත්ත එයා සම්පූර්ණ වඩලා තිබුණා. මේ හැමදේම වඩලා තිබුණ එයාට එයා දැක්කේ නැද්ද බුදුසසුන වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා? ඒ දැක්කා. දැක්කහම එයාට නිකන්වත් හිතුණද මේ ධ්‍යානයේ පිරිහෙවගෙන එයා ඉන්න ධ්‍යානයේ පිරිහෙවගෙන දිව්‍ය ලෝකයකවත් ඉපදිලා ආපහු වෙවිලා බණ ටිකක් අහලා නිවන් දකින්න පුළුවන් කියලා හිතුණද එයාට? එහෙම හිතුනේ නෑ. ඇයි? එයාට පුළුවන් නම් ධ්‍යානයේ පිරිහෙවගෙන දිව්‍ය ලෝකයකට ගිහිල්ලා බණ අහලා නිවන් දකින්න සසර ඉවරටම ඉවරයි. නේව සංඥා නා සංඥා තලයේ ඉපදුණා කියලා සසර ඉවරද? සසර ඉවර නෑ. ආපහු උත්පත්තියේ තියෙනවා. ඒ මානසික මට්ටමට එහෙම හිතෙන්නේ නෑ. ඇයි? එයා ඉන්න භූමියේ එයා සම්පූර්ණම ඇලිලා. එතනින් එහාට එයාට ගැලවීමක් නෑ. එයා ඒ භූමියේ එච්චරකට ඇලිලා. ඒක නිසා අපි සමතේට දහම නැතුව යනවා කියන්නේ අන්න ඔය මගේ මට්ටමකින් හරි අමාරුයි අපේ හිත ගලව ගන්න. මම ඊයේත් කිව්වේ අපි කාම භූමියේ ඉඳලා කාම සැපතට මෙච්චර ඇවිලා මේක අතහැරගන්න මෙච්චර අමාරු නම් අපි ධ්‍යානයක් ලැබලා සම්පූර්ණම සැපයි කියන මුළු කයම සැපෙන් පිනා යනවා කියන ඒ මට්ටමකදී ඒක දාලා ඒ කරුණු ධ්‍යාන විදර්ශනා කරන්නේ යයිද? ඒ මට්ටම විදර්ශනා කරන්න යයි. ඉතින් ඒක නිසා එහෙම බවක් වෙන්නේ නෑ ලේසියකට. ඒක නිසා තමයි කියන්නේ සම්මාදිට්ඨිය පෙරටු කරලා බුදුරජාණන් වහන්සේ හැම වෙලේම මාර්ගයේ පෙන්වන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත කරගෙන මාර්ගය වඩන්න කියලා කියන්නේ යන්නේ මෙතෙන්ටයි මෙතෙන්ට යන්න නම් මේ වගේ තැනකින් ගියොත් යන්න බෑ මේ වගේ තැනකින් ගියොත් තමයි යන්න පුළුවන් වෙන්නේ මගේ සීලේ තියෙන්න ඕනේ මේ විදිහට එහෙනම් ඒ සීලයෙන් ඇතිවෙන සමාධිය මේ විදිහේ සමාධියක් වෙන්න ඕනේ ඒ සමාධිය කියන දේ ඇති කරගන්න කියලා අපි ඒ සීලය මං කිව්වා සීලයෙන් කරලා තියෙන ප්‍රතිඵලය සමාධිය ඇති කරන දේ කියලා. එතකොට ඒ සීලය අපි වඩලා තියෙන සමාධිය වැරදි සමාධියක් ඇති වෙන විදිහට නෝ. අපි හොඳ සම්මාදිට්ඨියකින් සීලය පුරලා තියෙනවද? අපි හොඳ සම්මාදිට්ඨියකින් සීලය පුරලා නැති නිසා එහෙම වෙන්නේ. අපි මිච්ඡාදිට්ඨියක් යුක්ත කරගෙන එහෙනම් සීලය වඩලා තියෙන්නේ. ඒක නිසා මේ ශාසනයේ සීලය සම්මාදිට්ඨිය පෙරටු කරගෙන යන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියන මේ දැකීම සත්පුරුෂ සේවනයේ සහ පරතෝ ഘോഷයේ තුලින් මෙයාට ලැබිලා තියෙන්නේ. සත්පුරුෂ ඇසුරෙන් පරතෝ ഘോഷයේ සත්පුරුෂයෝ කියන දේ අහලා මෙයාට මේ දැකීමෙන් ලැබිලා තියෙන්නේ නිවන කියන්නේ මොකද්ද? නිවනට නිවන කියන්නේ මොන විදිහටද කියලා. එහෙම නැති වුණොත් එයා වෙන තැනකට යනවමයි. ඒක නිසා මේ සත්පුරුෂ සේවනයේ කියන එක ලේසි කාරණයක් එහෙම නෙමෙයි. ඒක නිසා මේ සත්පුරුෂ සේවනයෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයක් ලෙස නෑ. ඉතින් මොකද මේ නිවන කියන දේ සම්පූර්ණම පවතින්නේ මේ සත්පුරුෂ සේවනයේ මත. ආනන්දහාමුදුර ඇවිල්ලා අහන බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ සත්පුරුෂයා නිසා නේද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාහේවං ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. මේ ශාසනයේ භාගයක් නෙමෙයි මේ ශාසනයේම පවතින්නේ සත්පුරුෂයා නිසා කියලා. මොකද මේ ශාසනයේ ප්‍රධානම කාරණාව තමයි සත්පුරුෂ සේවනයේ සහ පරතෝ ഘോഷේ. මේ ධහමට තියෙන ප්‍රධානම කාරණාව. කෙනෙක් ධහමට ඇතුළත් වෙන්නේ මොකද? අපි උප්පත්තියෙන්ම මේ කාරණාව ඔළුවේ තියාගෙන ආවද? නිවන කියන දේ නෑ. අපි අහලමයි පරතෝ ഘോഷේමයි දැනගත්තේ. තව කෙනෙක්ගෙන් අහලමයි දැනගත්තේ. ඉතින් මේ අහගන්නවා කියන දේ පරතෝ ഘോഷේ සත්පුරුෂයෙක්ගෙන් අහගන්නවා. එතකොට සත්පුරුෂයෙක්ගෙන් මේ කාරණාව අහගත්තට පස්සේ අපිට මේක ලබා ගන්න පුළුවන්කම තියෙනවා හරියටම. එතකොට අද දවසේදී අපිට ඇත්තටම මේ බින්නතුන්ගේ පැත්තෙන් බැලුවොත් වරදක් කියන්න බෑ. ඇයි? කොහොමද සත්පුරුෂයෙක් කියලා කෙනෙක් ලේසියෙන් හොයාගන්නේ නේද? දැන් අපි හිතමු මම ඉස්සෙල්ලා කිව්වේ තැන් 100කට ගියොත් 100 කියන්නේ මාර්ග 100ක්, ප්‍රතිපදා 100ක්, නිවන් 100ක්. නමුත් මේ ශාසනයේ නිවන් 100ක් ඇත්තේ නෑ. කොහෙන් ගියත් එකම තැනකින් එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එකම නිවනට යන්න ඕන මිසක මේ ශාසනයේ වෙන තැන් 100ක් ඇත්තේ නෑ, නිවන් 100ක් ඇත්තේ නෑ. එකම නිවනයි තියෙන්නේ. හොඳට අපිට තියෙන එකම දේ තමයි අමාරුවෙන් හරි අමාරුයි කියලා බලන්නේ නැතුව ත්‍රිපිටකය ටිකක් වැඩිපුර පරිශීලනය කරන එක. පෙර දහම වැඩිපුර පරිශීලනය කරන එක. නැතිනම් මේ අවුරුදු 50ක් 60කට අපිට ලැබිච්ච මේ වටිනාම අවස්ථාව අපි අතහැරලා දාගන්නවා. ඒක නිසා දැන් තියෙන සංස්කරණේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. බුද්ධ ජයන්ති පරිවර්තනේ. නමුත් අමාරුවෙන් හරි ඇත්තටම අපි තේරුම් ගත්තේ බොහොම අමාරුවේ තමයි. අපිටත් මේක නිකාන් එකපාර ආවේ, එකපාර ඔළුවට ආවේ නෑ. අපිත් බොහොම අමාරුවෙන් කියවලා මේක ටික දවසක් යනකොට තේරෙන භාෂාව වෙනවා. මේ බණ අහන එකත් එහෙමයි. අපිට ඉස්සෙල්ලාම තේරුනේ නෑ. පොඩි දවස්වල ඉඳන්ම අපි නිදි කිර කිර අහගෙන ඉන්නේ ගිහිල්ලා. නිදි කිර කිර අහගෙන ඉඳලා තමයි කාලයක් යනකොට මේ කියන්නේ මොකද්ද කියලා ඔළුවට වැටෙන්නේ. ඒක නිසා මේක සමහරවිට දවසක් දෙකක් කිව්වට මේකේ කාරණාව තේරෙන්නේ නෑ. දැනට ස්වාමීන් වහන්සේ සමහර කාරණාවක් කිව්වහම පහුවදත් ඒ ධම්ම දේශනාවම අපි ආවව අහනකොට සමහර වෙලාවට ඊයේ දැක් තේරුණාට වැඩි ඇතුළතක් අපිට අද තේරෙනවා. ඒක නිසා මේක එක තැනකින් අතාරින්න බෑ. නැවත නැවත පරිශීලනය කරනකොට නැවත නැවත අපිට මේකේ ගැඹුරක් දකින්න පුළුවන්කම තියෙනවා. එකපාර මේ මට්ටම අපි කාටවත් තේරෙන්නේ නෑ. එකපාරම අපි මෙතෙන්ටපත් වුණා නෙමෙයි, දවසක් දෙකකින් මේ මට්ටමට ආවා එහෙම නෙමෙයි. ඒක නිසා මේක හුරු කරන ජීවිතේ හුරු කරනකොට මේ හුරුව කවදාවත් අපත යන දෙයක් එහෙම නෙමෙයි. මේ හුරුව කවදාවත් අපත යන දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ ජීවත් වෙන්න කියලා ලෞකික ජීවිතේ ගොඩනගා ගන්න කියලා ඇකී ආරක්ෂා කටයුතු කරන්න ගිහිල්ලා අවුරුදු කීයක් ඉගෙන ගැනීම වෙනුවෙන් කැප කරාද කියලා හිතලා බලන්න. ඒ කැප කරපු කැප කිරීම ඕගොල්ලොන්ට වයසට යනකොට ප්‍රයෝජනයක් ගන්න තියෙයි කියලා හිතනවද? ඕගොල්ලෝ මොන විද්‍යාවක් ඉගෙන ගත්තත් වයසට යනකොට ඕගොල්ලොන්ට ඒ විද්‍යාවෙන් ආපහු ඕගොල්ලෝගේ ජීවිතේ හදාගන්න පුළුවන් ඒ කියලා හිතනවද? ඒ විද්‍යාව ප්‍රයෝජනයක් වෙන්නේම නැහැ. තමන්ට වයසට ගියොත් අඩුව තරමේ සැනසීමකින් ඉන්න පුළුවන් මේ දේ අපි පුරුදු කරන්න වටින්නේ නැද්ද වැඩිපුර ටිකක් මහන්සියලා? මේ දේ කොහොම හරි ටිකක් වැඩිපුරාවේ මහන්සියලා පුරුදු කරගන්න තරමට අපිට වටිනවා. මේක අනිවාර්යෙන් අපි පුරුදු කරගන්න ඕන දේ. අපිට වයසට ගියපුවාම කාලයක් යනකොට කල් පැනලා ඉවත් වෙලා යන දෙයකට අපි වැඩිපුරම මහන්සි වෙනවා කල්ිකුත් වෙන දෙයක් කරගන්න. නමුත් කවදාවත් කල්ිකුත් වීමක් වෙන්නේ නැති දෙයකට අපි අතහැරලා දැම්මොත් අමාරුයි කියලා හරියන්නේ නැහැ. ගණන් හද සාමාන්‍යයෙන් කියන්නේ ගණන් හදන්න බැරි ළමයට ගණන් හදන්න එපා පුතේ චිත්‍රා දින්න කියලා දුන්නා කියලා. ඒකෝ මේ ළමයා කවදාවත් ගණන් හදන්නේ නැහැ. ගණන් හදන්න පුරුදු වෙන ගණන් හදන කෙනෙක් වෙන්නේ නැහැ. එයාට ගණන් හදන්න කොහොම හරි ගණන් හදන්න කියලා දෙන්න වෙනවා. ඒක නිසා මේ කාරණාව අමාරු වෙන්න පුළුවන්. මේ නිවන කියන දේ, දර්ශනය කියන දේ, මේ ප්‍රතිපදාව අමාරු වෙන්න පුළුවන්. කොහොම හරි මේක හිතට හුරු කරොත් මේ හුරු අපට යන දෙයක් නෙමෙයි. හිතන්න එපා ධාරජීවී දරුණහන්සේට නිකම් මේ ධහම තේරුණ එකපාරම කියලා. උන්වහන්සේ ඒ තරම් සසරදී මේක හුරු කරලා තිබුණ නිසායි අර පද ටික කියනකොටම මේක අහුණේ. අර වත්තු පුරු සූත්‍රයේදී අර පාට ටිකක් පුරා ගන්නවා වගේ කියලා ප්‍රභාවයෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේ මේ පාට ටිකක් පුරා ගන්නවා වගේ සුදු රෙද්දෙක ඉක්මනට මේ කාරණාව කාවා දින්නේ මේ හිත සුදු රෙද්දක් වගේ පිරිසිදු කරලා තියෙන තරමට තමයි. අපි හිතේ එහෙම් මෙහෙම් මේක කසල පුරවගෙන හිටියොත් අර පාට ලේසියෙන් වදින්නේ නැහැ, තෙල් ගොඩට පාට වදින්නේ නැහැ. අපිට ලෝකේ ඇසුරු කරනකොට දකින්න තියෙන හොඳ කාරණාවක් කියන්නේ මේ පින්න තුන සමහර උපදෙස් දෙන්න හම්බෙන්නේ නැහැනේ. අපිට මේ දෙන්න හම්බෙන නිසා, අපිට තියෙන අත්දැකීම නිසා කියන්නේ. මේකෙම පුරවල් දෙච්ච කෙනෙකුට මේ කාරණාව පැහැදිලි කරනවට වැඩිය සමහර විට මොකුත්ම නොදන්න කෙනෙක් අරගෙන කියලා දෙන එක ලේසි. මේකෙම පුරවල් වෙලා ඉන්න කෙනෙකුට වැඩිය ඒක ලේසි. ඇයි? අපේ මනසේ අපි ඉඩක් තියාගන්නේ නැහැ අපිට වැරදිලා ඇති කියලා. අපේ මේ දේ වෙනස් කරන්න අපි ඉඩක් තියාගන්නේ නැහැ. සමහර වෙලාවට අපි කරන ප්‍රතිපදාවම වැරදි. ඒ ප්‍රතිපදාවම වැරදි කියලා කෙනෙක් අපිට සත්පුරුෂේ කවුරු හරි පෙන්නනවා නම් මම මෙච්චර කාලයක් අනේ මේක කරානේ කියලා අතහරින්න බෑ කියලා ඉවරලා අල්ලගෙන ඉන්න එපා. මෙච්චර කාලයක් මේක මං කරා කියලා ඉවරලා අල්ලගෙන ඉන්න හදන්න එපා. ඒ දේ ඒ වෙලාවෙම අතහරින්න පුළුවන් මානසික මට්ටමක් තියාගන්න. එහෙම නැති වුණොත් අපි කියනවා අච්චර නිගන්ඨයට මේ කාරණාව තේරුන්නේ නැහැ කියලා අපි බයිනවා. අපිත් ඒ දෙමයි මේ කරන්නේ ඊට පස්සේ නැතිනම්. ඈ අපි මේ කාරණාව අපි අතාරින්න තේකින්න පිරිසුදු ඔළුවක් තියාගන්න හැමදාම. තව කෙනෙක්ගේ රාමුවකට කොටු වෙච්චි මගේවත් ස්වාමින්වහන්සේගේවත් එහෙමත් නැතිනම් තව බණ කියන කෙනෙකුගේවත් කොටු වෙච්චි රාමුවක් ඇතුලෙන් බලන්න පුරුදු වෙන්න එපා හැමදාම. ත්‍රිපිටක කියන රාමුවෙන් ඒ හැම දෙයක්ම බලන්න පුරුදු වෙන්න. එතකොට අපිට පුළුවන් ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්න. අද අපි බලන්නේ කවුරු හරි කාරණාවක් පැහැදිලි කළත් අපේ රාමුවෙන් තමයි අපි ඒ දේ ඇතුළට ගන්නෙ. ඒ දේ වටිනා දෙයක් වුණත් අපේ රාමුව හරහා එනකොට ඒ දේ ආපහු අපිරිසිදු වෙලා අපේ මට්ටමට අපි දැర్శණේ ආරම්භ තියෙන්නේ. ඒක නිසා එහෙම දෙයක් නම් කරගන්න එපා කියලා බොහොම කරුණාවෙන් මතක් කරනවා. මොකද නැතිනම් අපි මේ ගන්න වෙහෙසෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම මේ ගන්න වෙහෙසෙන් ප්‍රයෝජනයක් නෑ. අපි මෙහෙම හරි කාරණාව කියන්නේ කෙනෙකුට, එක්කෙනෙකුට හරි මේ දේ තේරුනොත් ලොකු දෙයක් කියලා හිතාගෙන. ඉතින් ඒක නිසා මේක සාර්ථක කරගන්නවද නැද්ද කියලා මේ පින්නතුන්ගේ අතේ තියෙන. ඉතින් අපිට වෙන නිවන් දක්කන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. මේ පින්නතුන් ළඟමයි පින්නතුන්ගේ නිවන තියෙන්නේ. ඉතින් අපිට එතනින් එහාට දෙයක් කියන්න බෑ. මේ නිවන යන ප්‍රතිපදාව මේකයි කියලා අපිට කියන දේ නිසා අපිට එතනින් එහාට දෙයක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඉතින් අර මම කියපු විදිහට කියන ඔක්කොගෙම එකතු කරලා Tamange එකක් හදාගන්න යන්න එපා. ඒක නිසා නිරන්තරයෙන්ම ත්‍රිපිටකය ගුරු කරගන්න හැම වෙලේම තේරෙන්නේ නැතුව හරි කමන්නේ. ඉස්සෙල්ලා මුලදී ටික ටික කියවන්න, තේරෙන්නේ නැති වචන තිබුණොත් ඒ වචනේ ඩික්ෂනරියක් පෙරලලා හරි දන්න ස්වාමින්වහන්සේ නමකගෙන් හරි ස්වාමින්වහන්සේ මේ වචනේ තේරුම මොකද්ද කියලා අහගෙන හොඳට ඒක හුරු කරන්න ඒ හුරුව කවදාවත් අපිට යන්නේ. ඇයි අපිට දේශනාවක් කියනකොට අපිට අද ගලපන්න කරුණු තියනවද අපි ගන්න? බුදුරජාණන් වහන්සේ අපදේශවලදී දේශනා කළා සතර මහා අපදේශවලදී ගලපන්න නැතිනම් මේ විනයට සූත්‍රයට අභිධර්මයට ගලපන්න කියලා දේශනා කළා. අපිට ගලපන්න විනය ගැන දැනුමක් සූත්‍ර ගැන දැනුමක් තියනවද අපිට? අපිට ගලපන්න දැනුම නැත්තම් මෙහි අපිට කියන දේ උරේ පුරව ගන්න විතරයි වෙන්නේ. ඒකින්ද මේ කියන කාරණාව උනත් නිකන් ගන්න කියලා කියන්නේ නැහැ. ඒකයි කියන්නේ ත්‍රිපිටකයේ අහවලදෙන මෙහෙම තියනවා කියලා අපි කියන්නේ මේ සලායතන සංයුත්තේ අරගෙන බලන්න ඇහැ නැති කරන්න කියලා කියනවා රූපේ නැති කරන්න කියලා කෙලින්ම පෙන්නනවා. ඇහැ නැති කරන ප්‍රතිපදාව මේකයි නැතිනම් මේ ගලවලා දාන්න කියනවා කියන කාරණාව නෙමෙයි කියන්නේ. ජීවිතේ ඇහැ නැතුව ඉන්න පුළුවන්කම තියෙන මෙහෙමයි කියලා සාධාරණව ඇහැ නැති කරන හේතුව පෙන්න මේ ත්‍රිපිටකයේ තියෙන සනුත් එක්කම කියන්නේ හේතුව නිසා. කෙනෙකුට ත්‍රිපිටකයම බලලා මේක තේරුම් ගන්න පුළුවන් නිසා රූපේ පිරිසිදු දකින්න යනකොට ඒකයි මම කිව්වේ මේ විභංගප්පකරණයේ ධම්මහදේ විභංගය අරගෙන බලන්න අපරියාපන්න භූමිය ගැන විස්තර කරනකොට අපරියාපන්න භූමියේ තියෙන ඔක්කොම විස්තර ටික විස්තර කරලා පෙන්නන ආහාර තුනයි තියෙන්නේ කබලික ආහාරය නෑ කියලා අපරියාපන්න භූමියේදී. එතකොට අපරියාපන්න භූමියේ කබලික ආහාරය නෑ කිව්වේ මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා මෙන්න මේ හේතුව නිසායි. කබලික ආහාරය පණවන්නේ රූපේ නිසාන රූපේට හේතු විදිහටරක් රහතන් වහන්සේගේ මානසික පැත්ත මට්ටමින් ඒ පැත්තෙන් බැලුවොත් රූපේ නැත්තම් රූපේ දුරු කරලා නම් රූපේ කියන්නේ කාමාවචර මට්ටමක්. එතකොට රහතන් වහන්සේ රූපේ නැති කරලා රූපයෙන් මිදිලා නම් එහෙනම් රහතන් වහන්සේට කබලික ආහාරය පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රහතන් වහන්සේ මේ මට්ටමේ මිදිලා. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ ධානේ වළඳන්නේ නැහැ කියලා නෙමෙයි. ස්කන්ධයාගේ පැවැත්මට හැම වෙලේම මේ පංචස්කන්ධයේ පැවැත්මට ආහාර ප්‍රත්‍යයෙන් ආහාර උපස්තම්භක වෙනවමයි. ඒක නැති වෙන්නේ නැහැ. නිවන කියන ඥාන දර්ශනයට රහතන් වහන්සේ කියන ඥාන දර්ශනයට ආහාරය අවශ්‍ය නැහැ. කබලින්ක ආහාරය ඒ කියන නුවණට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒ කියන නුවණට කවදාවත් කබලින්ක ආහාරය ගෝචර වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු සූක්ෂම පැත්තක් තමයි නිවන් දකින්නවා කියලා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කියලා තියෙන්නේ. ඉතින් යන්න තියෙන්නේ මේ වගේ තැනකට නිවන කියන්නේ මේ වගේ තැනකට කියලා මේ ත්‍රිපිටකයේ තියෙන කරුණු පෙළදහමේ තියෙන කරුණුත් එක්ක සූත්‍රත් එක්ක තියෙන තැනුත් එක්කම කියන්නේ කෙනෙක් අරගෙන ඔය අපි කියනවටම අහගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් ඕක අරගෙන බලන්න ඔය පොතක් දෙකක් පෙරලලා නිකන් හරි මොනවද කියලා තියෙන්නේ කියලා හරි කමන්නේ බලන්න. දවසකට තේරෙන්නේ නැත්නම් එක පිටුව හරි කමන්නේ කියවන්න මුලින්. මම හිතන්නේ මේ ධර්ම මේ විදිහට ඔක්කොටම එක විදිහට තේරුණා කියලා. නමුත් දැන් සමහර පින්තුන් ටිකක් වැඩිපුර තේරෙනවා ඇති වෙනද තේරුණාට වැඩිය. අපි කියනකොට ඒක අහනවා. ඇයි මේක අහපු හින්දානේ තේරුන්නේ නේද? අමාරුයි කියලා අතහැරලා දැම්මනම් තේරෙනවද? තේරෙන්නේ නැහැ. අර එක පොතක් කරපු උපාසකම්ම කෙනෙක් ඉන්නවා. ඒ උපාසකම්ම මගෙත් එක්ක කියනවා සාමින්වහන්සේ ඉස්සර මම බුද්දිස්ට් එකේ බණ යනකොට සාමින්වහන්සේගේ අනිත් ඔක්කොම බණ අහලා ඒ බණ යනකොට ඕෆ් කරනවලු. ඇයි මට බර තේරෙන්නේ නැල්ලු කියන්නේ මොකද්ද කියලා. පස්සේ හෙවිට මේ ආලුව ගිනින් දාලා හෙවිගිනින් අහලා දැන් සම්පූර්ණ මේ කාරණාව තේරුම් අරගෙන සෑහෙන දුරට සෑහෙන දැනුමක් තියෙනවා ඒ භාෂකම්මන්ත. ඉතින් දැන් ඉතින් මොකද නිකන් නිකන් හරි වටින් වටින් හරි අහමු නේද? ඒකින්ද අතහැරලා දාන්න එපා. ත්‍රිපිටක පොතක් උනත් අරගෙන තේරෙන්නේ නැත්නම් දවසකට පිටුව ගානේ හරි හවන්නෑ කියවන්න. මොකද අපිට ගලපන්න දෙයක් තියෙනවනේ. කවුරු හරි මොනවා හරි කාරණාවක් කියනකොට මේක වෙනවද මෙහෙම කියලා ගලපන්න අපි ළඟ කාරණාවක් තියෙනවනේ. අපි ළඟ කියව ගලපන්න කාරණා නැත්තම් අපි සම්පූර්ණම කියන දේ ඔහේ පිළිගන්නදයි අපිට වෙන්නේ. කවුරු හරි කිව්වා කියලා අපි අර සතර මහා ප්‍රදේශ පිළිපැදලා නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැවැත්මට තමයි සතර මහා ප්‍රදේශ දේශනා කරේ. මම මේක බුදුරජාණන් වහන්සේගෙන් අහුවා කියලා කෙනෙක් කාරණාවක් කිව්වත් ඒද පිළිගන්න එපා කියනවා. මම මේක මහා සංඝයාගෙන් සංඝරත්නයෙන් ඇහුවා කිව්වත් ඒද පිළිගන්න එපා කියනවා. බොහෝ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා කිව්වත් ඒත් පිළිගන්න එපා කියනවා. ඒක මහ ව්‍යක්ත ප්‍රතිබල එක කෙනෙක්ගෙන් එක හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා කිව්වත් ඒද පිළිගන්න එපා. මේ දහමට විනයට සූත්‍රයට ගලපලා බලන්න. ගලපලා ගැලපෙනවා නම් පිළිගන්න, නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කියනවා. අද කරන්නේ මොකද්ද? අද අපි ගලපන්නේ අපි ළඟ ගලපන්න සූත්‍ර දන්නෙත් නෑ, අනිද්දේ දන්නෙත් නෑ. අපි දන්නේ අපේ දර්ශනේ විතරයි. ඒ දර්ශනේද පිරිවලට ආපු දර්ශනයක් නෙමෙයි. අර හාමුදුරු කියන එකෙන් ටිකක් ගන්නවා, මේ හාමුදුරු කියන එකෙන් ටිකක් ගන්නවා. එහෙම මෙහෙන් අපි ඇතුලේ ලොකු දෙයක් ප්‍රෝගෙන අපි හැමදේම ගලපන්නේ අපි ළඟ තියෙන අර දැනුමට. කවදාවත් අපිට පිරිසිදු දේ හම්බෙන්නේ අපිට හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපි ළඟ තියෙන දැනුමට ගලපන්න එපා. අපි ළඟ හැමදාම පුරෝගන්න පිරිසිදු ත්‍රිපිටකේ, ඒ පුරෝගෙන අන්නේ ත්‍රිපිටක දැනුමට හැමදේම ගලපන්න පුරුදු වෙන්න. ඒක තමයි කල්යාණ මිත්‍රයෙක් විදිහට මට දෙන්න පුළුවන් එකම උපදේශය. ඒකයි රැවටෙන්නේ නැතුව ඉස්සරහට යන්න නම් අපිට මේ මාර්ගේ. මොකද අද සමාජයේ දිහා බලනකොට, අද මාර්ගයේ පිළිබඳව බලනකොට, අද ලෝකේ බුදුරජාණන් වහන්සේ කාලේ වගේ නෙමේද 100 තැනකට ගියොත් මාර්ග 100ක්. ඉතින් ඒක නිසා අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රත්තරන් වගේ පිරිසිදු රත්තරන් ලෝකේ තියෙනකම් බය වෙන්න දෙයක් නැහැ. මිලදී ගන්න කෙනාට බය නැතුව රත්තරන් ගන්න පුළුවන්. ඇයි? ලෝකේ තියෙන පිරිසිදු රත්තරන් විතරයි. ඒ වගේ පිරිසිදු ධම තියෙනකම් ලෝකේ බය වෙන්න දෙයක් නැහැ. ඒයිට බය නැතුව මේක අනුගමනය කරන්න පුළුවන්. නමුත් රත්තරන් වගේ දේවල් ලෝකේ පහළ වුණොත් එදාට රත්තරන් මිලදී ගන්න කෙනා ටිකක් පරිස්සම් වෙන්න වෙනවා, දෙපාරක් හිතන්න වෙනවා. ඒ වගේ මේ රත්තරන් වගේ මේ ධර්මයේ වගේ දේවල් ලෝකේ පහළ වෙලා තියෙනකොට අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. විමසීම කියන දේ, මේක මෙහෙම වෙනවද කියලා හොයන දේ පාපයක් පවක් සිද්ධ වෙන්නේ නෑ. ඒක නිසා අපි මේ කියන කාරණාවද මේක මෙහෙමයි කියලා පිළිගන්නේ නැතුව විමසන්නේ. ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. එහෙම අපි විමසලා යනවා නම් අපි ළඟ 100%කවත් ඉඩකඩක් අපි තියාගන්නවා නම් මේක වෙනස් වෙන්න පුළුවන් කියන තැනක අපි කවදාවත් නතර වෙන්නේ නැහැ. නැතිනම් එක දර්ශනයක් තුලින් අහකට යොමු වෙන්නේ නැහැ. මොකද නිවන වැරදුනා කියලා කියන්නේ මේ සසර ගමනක් එක්ක අපි සෙල්ලම් කරන්නේ. එක ජීවිතයක් දෙකක් නම් මොන විදිහේ දෙයක් කරත් කමක් නැහැ. එක ජීවිතයක් දෙකක් නේ. ඒ නමුත් මේ සසර ගමනක් එක්ක සෙල්ලම් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අපේ නිවනත් එක්ක සෙල්ලම් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කටයුත්ත ඒ තරම් බැරෑරුම් දෙයක්. ඒක නිසා හැම දිනෙකම තමන්ගේ ජීවිතේට අන්න අර කියපු උපදේශේ ළඟින් හිතේ තියාගන්න ත්‍රිපිටකය හැමදාම ගුරු කරගන්න ඕනේ. වෙන අනිත් කිසිම දෙයකට වැඩිය ත්‍රිපිටකය තුලින්ම දකින්න ඕනේ කියලා හිතාගන්න ඕනේ හැම කෙනෙක්. මොකද ඒක තමයි අපිට තියෙන එකම පිළිට එකම පිළිසරණ. අද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ විතරයි. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ කවුද මේ ශාසනයේ නායකයා නේත්‍රුන් වහන්සේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ධර්මයේ කියලා. ඇයි සරියුත්තරුන් වහන්සේට දෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ සරියුත්තරුන් වහන්සේට දුන්නා නම් ඊට පස්සේ මේක මේ පිළිවෙල යනවද නේද? මේ පිළිවෙල එහෙම යනවා. දැන් අද යන්නේ විහාරාධිපති කියලා අපි ගත්තොත් දැන් ඊළඟට එතන ඉන්න කෙනෙකුට ඒක යනවනේ. ඒ වගේ මේක ශාසනයේ එහෙම එහෙම පිළිවෙලක් ගියොත් එහෙම එන කෙනා රහතන් වහන්සේලා වෙනකන් හොඳයි. එන කෙනා රහතන් වහන්සේ නමක් වෙනකන්, මාර්ගඵලලාභී කෙනෙක් වෙනකන්, කල්යාණ මිත්‍ර පුතඥෙක් හරි වෙනකන් හොඳයි. එතනින් එහාට තමන්ගේ දර්ශනය ඇතුළත් කරගන්න කෙනෙක් එතෙන්ට ආවොත් එයා තමයි එදාට මේ ශාසනයම නියෝජනය කරන ශාස්ත්‍රඥ වහන්සේ. එදාට මේ ශාසනයේ වැරදි දෙයක් මුළු ඔක්කොටම යන්නේ. එයාට මේ ශාසනයේ වැරදුනා නම් මේ ශාසනය ඇසුරු කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේම සසර ඉවරයි. ඒකයි බාර දෙන්නේ නැතුව ධර්මයෙන්ම මගෙන් පස්සේ ධර්මයෙන්ම ගුරුවරයා වෙයි කියලා ධර්මයෙන්ම තිබ්බන්නේ හේතුව නිසා. නිකන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වචන පැනෙව්වේ. ඒක නිසා මේ ධර්මයෙන්ම ගුරු කරගන්න. මේ ධර්මයෙන්ම තමන්ගේ ජීවිතයට ගුරු කරගෙන, ධර්මයෙන්ම තමන්ගේ ගුරුවරයා කරගෙන මේ ගමන යන්න. ධර්මයේ කියලා වෙන මුකුත් දකින්න එපා. ත්‍රිපිටකයේම පිරිසුදු ත්‍රිපිටකයේම ඇසුරු කරන්න පුරුදු වෙන්න. ඒක තමයි තියෙන අදට කියන්න තියෙන අද කාලෙත් එක්ක අපිට තියෙන එකම විකල්පය සහ හොඳම දේ. එතකොට ප්‍රශ්න ගැටළු එහෙම තියෙනවද නැහැ මොනවා?
ස්වාමීන් වහන්සේ අප්‍රමාණකින් වෝන්ස් ඊළඟ සුසු පරයන් නේක නෝර් කේනවා මොකල වචන සූත්‍රය දැක්කත් වේදනාව ඉවසන්න බැරි තරන්න බැරි තමයි ඒ වගේ සාමනාත් අභිධර්මයේ සඳහන් වෙනවා සහ තමහතර ආයුක්තාගත කාය විඤ්ඤාණය සබතාගත කාය විඤ්ඤාණය ඇති සාමනාත් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ අද මේක
ඒකෙදි රහතන් වහන්සේට කන්ද උපදී කියලා දෙයක් තියෙනවානේ. එතකොට නිවන කොටස් දෙකකට බෙදෙනවා අනුපදිශේෂ පරිනිර්වාණය සහ සෝපදිශේෂ පරිනිර්වාණය කියලා නිවන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ අපි මැරෙනවා කියන තරකින් කිසිම උපදියක් නැතුව පිරිනුවම් පානවා කියන එකට. සෝපදිශේෂ නිබ්බාණය කියන්නේ උපදිශේෂයක් තියෙනකොට ඒ කියන්නේ කන්ද උපදී තියෙනකොට අනිත් උපදී ටික කෙලෙස් උපදී ටික විසංඛාර උපදී ආදී මේ අනිත් උපදී ධර්මතා ටික මේ නැති වෙලා යන එකට ඡය වෙන එකට කියනවා සෝපදිශේෂ නිබ්බාණයයි කියලා. එතකොට සෝපදිශේෂ නිබ්බාණයේදී කන්ද උපදී තියෙනවා. කන්ද උපදී තියෙනකොට රහතන් වහන්සේට ස්කන්ධ දුක තියෙනවා. ස්කන්ධ දුක විඳින්න සිද්ධ වෙනවා. මේ රූපේට යම් දුකක් වේදනාවක් දැනෙනකොට රූපේට එන දුක වේදනාව රහතන් වහන්සේට නොදැනෙනවා නෙමෙයි. ඒක දැනෙන්නේ නැහැ කියනවා නෙමෙයි. එතනදී අපිට බඩේ අමාරුවක් වුණාට රහතන් වහන්සේට ඒක බඩේ අමාරුවක් වෙලා නැහැ. බඩේ අමාරුව කියන දේ අපි විඳින්නේ හිතින්ද කයින්ද? අපි විඳින්නේ හිතිනුයි වේදනාව කියන දේ විඳින්නේ හිතටද කයටද? හිතට දැන විඳින්නේ අපි හිතිනුයි වේදනාව විඳින්නේ කයින් නෙමෙයි. නමුත් අද අපිට තේරෙන්නේ කයද දැනෙන වේදනාවක් නෙමෙයි. ඒකමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ වේදනාව කියන තැන විඳින්නේ අර හිතට වේදනාව තේරෙනවා කියන මට්ටමින් වේදනාව විඳිනවා මිසක කයට වේදනාව දැනෙනවා කියන මට්ටමින් විඳින්නේ නැහැ. එතකොට ඒ වේදනාව විඳිනකොට රහතන් වහන්සේ එතනද ඒ හිතේ තියෙන ඇතිවීම නැතිවීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන ඇතිවීම නැතිවීම දකිනවා. එතකොට ඒ දකින නුවණ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නැතිනම් රහතන් වහන්සේ කියලා පුද්ගලයේ ලෝකේ නැහැ. අර නුවණ තමයි අපි මේ රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහටයි එතනදී රහතන් වහන්සේට සුඛ සහගත හෝ දුක්ඛ සහගත හෝ කාය විඥානය ඇති වෙනවා නම් ඇති වෙන්නේ මොකද? ඒක විපාක ධර්මතාවයක් නිසා. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටිකෙන් ඇති වෙච්චි විපාකයේ තමයි රහතන් වහන්සේ මේ ස්කන්ධ ධර්මතා පහ විපාකයේ නැති වෙන්නේ අනුපදිශේෂ පරිනිර්වාණයෙන් මිසක සෝපදිශේෂ පරිනිර්වාණයෙන් නෙමෙයි. කවක් නැහැ පස්සේ මාර්ගයේ ප්‍රතිපදාවේ ඉස්සරේ භාවනාව දියුණු කරගන්න. දැන් භාවනාව සම්බන්ධව නම් කියපු ටික පැහැදිලිනේ නේද? ඔක්කොටම සති නිමිත්ත ආනාපාන සතිය හෝ වෙනත් කමටහන් කියන දේවල් සම්බන්ධව ඒව කරන්න එපා, ඒව වැරදි කියලා එහෙම කිව්ව නෙමෙයි. ඒ දේවල් කරන්නේ මෙන්න මේ සඳහායි, මෙහෙමයි කරන්නේ කියන දේ මූලික කරලා කරුණු පැහැදිලි කරා. ඒක තේරෙන්නේ නැති. ඉතින් ඒක නිසා ඒ විදිහට අපිට භාවනාව අපේ ජීවිතේට කරගන්න පුළුවන් තවත් ඉඩ ලැබෙන අවස්ථාවලදී බලමු, සාකච්ඡා කරන්න පස්සේ. හරියටින් අද වැඩසටහන යොදන්නේ. එතකොට මේ දැනටත් එහෙනම් හිමින් සැරේ අර කියපු විදිහට හොඳට සිහියෙන් සතියෙන් යුක්තව හිල ගිලම්පස ටික ගන්න. මේ තමන්ගේ වැඩ කටයුතු හොඳට කරගන්න. හොඳයි, සාධකාරයක් පවත්වන්න. එහෙනම් මම කෙටියෙන් පින් අනුමෝදක් කරන්න ඕනේ. මොකද මට නිකම් මේ තත්ත්වයටපත් වුණා නෙමෙයි, මට මේ සඳහා උපකාර වුණා අපේ ගෞරවනීය අවසරයි මාංකඩු සුදස්සන සාමණේර වහන්සේ බණ දහම් කියලා දීලා, ඒ වගේම අනිකුත් අවශ්‍ය තියෙනුම දේවල් උගන්වලා ඒ මාංකඩවල අවසරයි මාංකඩවල නන්දරතන සාමණේර වහන්සේ, මෙතන රාහුල සාමණේර වහන්සේ ඒ සාමණේර වහන්සේලා දෙනම නිසා තමයි මේ පින්නතුන්ට මෙහෙම දේශනාවක් කරන්න හරි මට හැකියාවක් ලැබුණේ. ඉතින් මේ කරගත්ත සීල කුසල සම්භාර ධර්මයන් උන්වහන්සේලාටත් පළමුවෙන් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ස්වාමින්වහන්සේලාට සාසනික කටයුතු එහෙම සිද්ධ කරගෙන මේ ජීවිතයේදීම සංසාර දුකින් එතර වීම පිණිස මේ කුසලයේ හේතු ආසනා වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පින්තුන්ට මේ අවස්ථාව සැලසෙන්න බොහෝ කොටම උපකාර වෙන්නේ මේ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නායක මහින්පාණන් වහන්සේටත් නායක මහින්පාණන් වහන්සේට නිරන්තරයෙන්ම ශක්තියක් වෙන අනිස් ස්වාමීන් වහන්සේලා දෙනුමටත් මේ සියලු කුසල ධර්මයන් එකසේ හේතු වීමෙන් මේ ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේලාටත් මේ කුසලයේ උතුම් නිවන් පිණිසම හේතු වාසනා වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා ලෝකයේ සම්බුද්ධ ශාසනයක් පින් තුන්වත් ආරක්ෂා කෙරෙත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු ආශ්‍රනා වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ පින් තුන්මෙන් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් මේ කුසල ධර්මයන් හේතු ආශ්‍රනා වෙත්වා. ඒ ඥාතීන් දුක සිටිනන් දුකෙන් අත මිදෙත්වා. සැපක සිටිනන් ඊසකතවතුත් තඩාවරණවත්ත්වා. ඒ ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු ආසනා වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ හැම දිනාටම ගොහරකට උභයකර දුක් සහිත සසරින් ඈතරව ලබන අමත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු ආසනා වෙත්වා, පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියනවා.